ගරු අගමැත්තුමා.
අවස්ථාවක් දෙනවා නම් මොකද මේ දන් දෙනිය පාර ගැන විශේෂයෙන්ම කිව්ව එකයි පාස්කලිංග මැතිතුමා. පාස්කලිංග මහත්මයා හරි කවුරු හරි එයාට ලිපියවලා එවුවහම අධිකාරියෙන් ගෙවන්නේ දැන් තියෙන ක්‍රියාපටිපාටියේ මුදල් රෙගුලාසි අනුව. කැමැත්ත අනුව ගෙවන්න බෑ. සමහර ඒවා කොමිටි වලට දාලා කොමිටි වල සාකච්ඡා කරලා අනුමත කරයන් පස්සේ තමයි RDA සංවිධානයට එවන්නේ. දැන් මාතර සිට මත්තල දක්වා වූ දක්ෂිණ අධිවේග මාර්ගයේ කොටස් අදීර 4කින් නිමකේ වුණ සැරසුම් කොට තිබෙනවා. මේ ප්‍රශ්නගත කොටස වන්නේ කිලෝමීටර් 30කින් දිග වූ මාතර සිට බෙලියත්ත දක්වා වන අදීරයයි. මේ අදීරයේ ඉදිකිරීම සඳහා මූලික ඇස්තමේන්තු ගත වන මුදල වූ රුපියල් බිලියන 103.28ක්, ඉන් කිලෝමීටර් 5.82ක දුරක් ගුවන්පාලම මත ඉදිකිරීමට සැරසුම් කොට තිබුණා. මේ මාර්ගයේ කොටසක් දන්දෙනිය වනාරක්ෂිතය හරහා වැටී තිබුණා. ඒ සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ අනුමැතිය ලබා දී තිබුණේ වනරක්ෂණ දෙපාර්තමේන්තුවේ අනුමැතියේ යටත්වයි. නමුත් එම අනුමැතිය පිළිබඳ ගැටලුකාරී තත්වයක් මතුව තිබුණා. මෙම ගැටලුකාරී තත්වය පිළිබඳව මහා මාර්ග අමාත්‍යාංශය විසින් ආර්ථික කළමනාකාර විද කැබිනට් කමිටු වාර්තා කළා. ඒ අනුව තමයි මේ කමිටුව අදාළ නිලධාරීන් ගෙන්වා මේ ගැන සාකච්ඡා කරේ. මේක 2013 අනුමත කරනකොට අනුමත කරේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබාගෙන කරන්න කියලා. ඒවලේ දෙපාර්තමේන්තු විරුද්ධ වෙලත් නැහැ, එකඟ වෙලත් නැහැ. පසුව ආණ්ඩුව මාරු වුණාන් පස්සේ තමයි විරුද්ධත්වය ප්‍රකාශ කරේ. ඒ අවස්ථාවේදී කිව්වා ඒකට විරුද්ධත්වය ප්‍රකාශ කරන අවස්ථාව ලැබුණ නැහැ කියලා. එදා තිබුණ වාතාවරණය අනුව මෙම ව්‍යාකෘතිය ආරම්භ කළ පසු මේ මාර්ග දන්දෙනිය කැලේ රක්ෂිතය හරහා යන කොටස ඉදිකිරීම තුළින් විශාල පරිසර හානියක් සිදුවන බවටත් එම වනාන්තරයේ කොටස් දෙකකට බෙදී තිබීමේ හේතුවෙන් වන සතුන්ගේ ගමනාගමනයට බාධා වන බවටත් වනාන්තරයේ විශාල හානියක් සිදුවන බවටත් එහිදී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පරිසර අමාත්‍යාංශයෙන් වාර්තා කළා. මේ අමාත්‍යාංශ දෙක අතර තියෙන ප්‍රශ්නයක් අපිට ලැබුණේ. ඒ අනුව මේ කැබිනට් කමිටුව මැදිහත් වුණේ මේ ප්‍රශ්නේ විසඳන්න. මේ මහා මාර්ග අමාත්‍යාංශ සහ පරිසර අමාත්‍යාංශ තිබූ ප්‍රශ්නයක්. ඒ අනුව මෙම සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. මෙහිදී අපට ගත හැකිව තිබුණේ ක්‍රියාමාර්ග කීපයක් පමණයි. එකක් වනාන්තරය හරහා ගමන් නොකරන පරිදි අධිවේග මාර්ගයේ සැලසුම් වෙනස් කිරීමයි. අනෙක් විකල්පය වුණේ වනාන්තරය හරහා උමංග මාර්ගයක් ඉදිකිරීමයි. මෙම විකල්ප දෙක සඳහාම අතිවිශාල මුදලක් වැය කිරීම සිදුවන බව වාර්තා වුණා. දැන් පාරේ සැලැස්ම රෝඩ් ට්‍රේස් එක වෙනස් කරනවා නම් ඒකත් විශාල වියදමක්. මොකද මේ පාර මේ අනුවයි හදා මේ ට්‍රේස් එක අනුව හදාගෙන තිබුණා. බිංගය හදන්නත් බැහැ. ඉන්පස්සේ විකල්ප වුණේ වනාන්තරයට අවමහානියක් වන පරිදි වන සතුන්ගේ ගමනාගමනයට හානියක් නොවන පරිදි වනාන්තරය හරහා ගුවන් පාලම ඉදිකිරීම. ඒ අනුව 2016 මැයි මාස 4 වෙනි දින පැවති ආර්ථික කළමනාකාර පිළිබඳ කැබිනට් කමිටුව මේ සඳහා සැලසුමක් සකස් කරන ලෙසත් මේ සඳහා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපතිතුමාගේ අනුමැතිය ලබා ගැනීමට කටයුතු කරන ලෙසත් මහා මාර්ග අමාත්‍යාංශ වෙත උපදෙස් ලබා දුන්නා. අපි කව මේ වැඩසටහන් අනුව ක්‍රියා කරන්න මේක ප්‍රතිපත්ති තීනයක් අපි ගත්තා. ඒක ජනාධිපතිතුමා අනුමැතියත් ලබා ගන්න අදාළ ඇමති හැටියට. ඉන් අනතුර ගරු ජනාධිපතිතුමාගේ අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව 2016 මැයි මාස 18 වෙනි දින පැවති ආර්ථික කළමනාකාර පිළිබඳ කැබිනට් කමිටුව මගින් දන් දෙනිය රක්ෂිතය හරහා ගුවන් පාලමක් ඉදිකිරීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගත්තා. මෙම තීරණය 2016 මැයි මාස 30 වෙනි දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුණා. ඒ අනුව කිලෝමීටර් 5.82ක්ව තිබූ ගුවන් පාලම වල දිග 6.31ක් දක්වා මීටර් 500කින් වැඩි වුණා. මේ සඳහා අමතර රුපියල් බිලියන 2.7ක් වැය වෙන බව මහා මාර්ග අමාත්‍යාංශය විසින් ඇස්තමේන්තු කර ලැබූ තිබුණා. තෝරාගත හැකි වී තිබූ ලාභදායක විකල්පය වූ මෙයයි. මේ ඒ අය දුන්නේ ඇස්තමේන්තු අතරින් ලාභදායක විකල්පය මේකයි. දක්ෂිණ අධිවේග මාර්ගයේ මාතර සිට බෙලියත් දක්වා ඉදිකිරීම් කටයුතු සිදු කරන අතරතුර තවත් ප්‍රශ්නයකට මූණ දෙන්න සිදු වුණා. මේකෙන් තවත් ප්‍රශ්නයක් මතුණා. මෙම මාර්ග ඉදිකිරීමේ කරගෙන යාමේදී අපේක්ෂිත ප්‍රමාණයට වඩා මුරුදු පස් තට්ටු වල ඝනකම වැඩි බව උපදේශක සමාගම හා ඉදිකිරීමේ සමාගම මහා මාර්ග අමාත්‍යාංශ වාර්තා කොට තිබුණා. ඉන්පසුව සිදු කරන ලද භූවිද්‍යා පරීක්ෂණය අනුව සමහර ස්ථානවල මුදු පස් තට්ටු මීටර 27ක් දක්වා ඝනකමට ඇති බව අනාවරණය. ඉතින් මෙතන අපිට මහා මාර්ග අමාත්‍යාංශයෙන් කිව්වේ මේ අනුව මෙම ස්ථානවල ඉදිකිරීමේ සම්බන්ධ උපදේශක සමාගමේ මතයට අමතරව ශ්‍රී ලංකා මේ සම්බන්ධයෙන් විශේෂඥයක් වන මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය එස්.ඒ. කරුණාතිලක මහතාගෙන් හා ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ සිවිල් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ මහාචාර්ය ජී.එච්.එස්. තිරකසිරි මහතාගෙන් අධ්‍යයන වාර්තාවක් ලබා ගැනීමට මහා මාර්ග අමාත්‍යාංශය කටයුතු කර තිබුණා. එයා ලාංකිකය විශේෂඥයෙකුත් ඒ වාර්තා ලබා ගත්තා. මේ සියලු විශේෂඥ උපදෙස් සලකා බලා මාතර සිට බෙලියත දක්වා අධිවේග මාර්ග කොටසේ ගුවන් පාලම්වල දිග තවත් කිලෝමීටර් 2.78කින් එනම් මුළු දුර කිලෝමීටර් 6.3න් සිට 9.1 දක්වා වැඩි කිරීමට ඒ සඳහා වන වියදම චීන රජය විසින් ලබා දීමට එකඟ වී ඇති මුළු ණය මුදල ඇතුළත කළමනාකරණය කර ගැනීමට තියුණ. එනංගේ ණය මුදල තුල කරන්නට කියලා අපි එකඟ වුණේ. ඊට පස්සේ එස්තමේන්තු සකස් කරන සියල්ලම මහා මාර්ග අධිකාරියට බාරුණු වැඩ කටයුත්තක්. මේ තීරණය 2016 නොවැම්බර් 9 දින ආර්ථික කළමනාකාර පිළිබඳ කැබිනට් කමිටුව විසින් 2016 නොවැම්බර් 22 දින කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලැබුණා. ඒ අනුව ගුවන් පාලමේ දිග වැඩිවීම හේතුවෙන් වැඩිවන වියදම දළ වශයෙන් රුපියල් බිලියන 8.4ක් වන බවත් එය අනුමත කර ණය සීමා තුළ කළමනාකරණය ගත හැකි බවත් මහා මාර්ග අමාත්‍යාංශ විසින් වාර්තා කර තිබුණා. මේ සියල්ලම මෙන්න ගත්ත පියවර ටික අපි ලංකාවේ විශේෂඥ වාර්තාත් ලබා ගත්තා. ඒ පුළුවන් හැම ආරක්ෂාම අරගත්තා. ඒත් පාර දාලා පාර යන මාර්ග තීනය කරයන් පස්සේ අපිට මේක වෙනස් කරන්න බෑ. අපි පටන් ගත්තා නම් බාගයට මාතර ඉඳන් හම්බන්තොට වෙන මාර්ගයක් දාන්න තිබුණා. ඒත් වැඩ කටයුතු ආරම්භ කළා තිබුණා. අන්න ඒකයි තිබුණේ ප්‍රශ්නේ. ඉතින් ඒ අනුව තමයි ක්‍රියා කළේ. අපිත් බලනවා මෙතන අඩුපාඩුකම් තියෙනවද. විශේෂයෙන්ම මේ ගැන මේ මුදල් ඉතුරු කර ගන්න පුළුවන්ද කියලා මං කනගාටුනේ. මේකෙදි මටත් හොරෙක් කියලා චෝදනා කළා තිබුණා. මං කරේ මේ මං සභාපතිකම ගත්තේ කොමිටියෙන් ප්‍රතිපත්ති තීන කරගත්ත ඔක්කොම අහගෙන. ඊට වඩා එකක් සිදුුනේ නේ.
ස්තුතියි ගරු නලින් බණ්ඩාර ජයමා මන්තුමා.
ස්තුතියි වන්දනාබුතුමාට කාලය ලබා දීම සම්බන්ධව. හතර වගබැතුමාගේ කතාවෙන් පස්සේ කතා කරන්න ලැබීම සතුටක්. ඇත්තරම ගරු මුලාසර මන්තුතුමනි, මෙතන බහුතරයක් තියෙන්නේ මේ සමාජය නොමග යවන ප්‍රකාශන. විශේෂයෙන් මාධ්‍ය තුලින් වේවා, මේ සම්බන්ධව කතා කරපු පුද්ගල වේවා, මේ සමාජය නොමග යවන ප්‍රකාශ තමයි කරලා තියෙන්නේ. උදාහරණයක් විදිහට මම මෙතන ඉදපත් කරනවා මේ EI report එක. දැන් මාධ්‍ය තුලින් පහුගිය කාලේ කිව්වා EI report එකක් නැහැ කියලා. මෙන්න තියෙනවා report එක. දිගින් දිගටම කියාගෙන ගියා කිසිම පරිසර වර්තාවක් මධ්‍යම අධිවේගී මාර්ගය සම්බන්ධව නැහැ කියලා. මම මාධ්‍ය දෙන්න පෙන්නනවා මේක මේ වගේ දෙගුණයක්. මේ එක කොලේ දෙපැත්ත ෆොටෝකොපි ගහලා තමයි මේ report එක අරන් ආවලා තින්නේ. මීටත් වඩා දෙගුණයක් ලොකුයි මේ report එක. ඒ නිසා මම කියනවා මේ මාධ්‍ය තුලින් හෝ ඒවා යම් යම් තමන්ගේ පෞද්ගලික අවශ්‍යතා වෙනුවෙන් තමන්ගේ ඩීල් වෙනුවෙන් වැරදි ප්‍රචාර ගෙනියන්න එපා කියන කාරණේ. මොකද දැන් මේ කාරණේ කතා කරද්දි මම අහනවා මේ විපක්ෂ කවුරුත් නැහැ මේ වෙලාවේ කතා කරනකොට. පහුගිය කාලේ අධිවේගී මාර්ග කොන්ත්‍රාත් ප්‍රදානයේදී කිසිදු ටෙන්ඩර් කැඳවීමක් කරේ නැහැ ව්‍යාපෘතිවලින්. දකුණු අධිවේගී මාර්ගය වේවා, දකුණු අධිවේගී මාර්ගයේ දිගුව වේවා, කටුනායක අධිවේගී මාර්ගය වේවා, වටරවුම් පාර හෝ වේවා, එහෙම නැත්නම් අනෙකුත් මාර්ග ව්‍යාපෘති 78ක් දේශීය බැංකු ණය ආධාර යටතේ කරු. කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරව තමා කරේ. දැන් මේ ව්‍යාපෘතියට ඇඟිල්ල දික් කරන ආණ්ඩුවට මේ පුජිටා කියන සමාගමත් තයිසී කියන සමාගමත් දැන් තයිසී සමාගම සම්බන්ධව අලුත්ගමගේ මහත්තයා දික් කර අපේ මිත්‍රයෝ කියලා. අපේ මිත්‍රයෝ නෙමෙයි, එයාලගේ කාලේ තමයි තයිසී සමාගම මේ රටේ කොන්ත්‍රාත් කරන්න පටන් ගත්තේ. ඒක පට්ටපල් බොරුවක්. ඒක මම ඇහුවා, මේකට උත්තර දුන්නේ නැහැ, මගහැරලා ගියා. දැන් එහෙමනම් අපි පුජිත සමාගමට මේ කොන්ත්‍රාත්තුව දෙන්න ඕන කියලා බල කරනවා. අපිට කොහොමද දෙන්න දිනුනේ? අපිට සමහර නිර්ණායකයන් වෙනස් කරන්න දිනුනේ. එහෙම කරුවේ නැහැ. මේ විදුලුව RD එකේ නිලධාරීන් ඉදිරිපත් කරන නිර්ණායක වලින් ඒ සමාගම ඩිස්කොලිෆයි වුණා. මොකද හේතුව මේ අසර 5ක් ඇතුළත 10ක් ඇතුළත ඒහා සමාන ව්‍යාපෘතියක් කරලා නැති නිසා. එහෙනම් අපිට දිනුනේ රජයේ විදියට මැදිහත් වෙලා පුජිත සමාගමට මේ ව්‍යාපෘතිය දෙන්න අවශ්‍ය වටපිටාව හදන්න. අපි හැම කරුවේ නැහැ. අපිට අන්සොලිසිටඩ් ප්‍රොපෝසල් අරගෙන පුජිත සමාගමට දෙන්න දිනුනේ. අපි හැම කරුවේ නැහැ. ඒ නිසා මේ පට්ටපල් බොරුවක් රට තුළ මතයක් හදන්න හදනවා. මේක විශාල හොරකමක් කියලා මම කියනවා ඔබතුමාලට. මේ මම කැමති නැහැ මේ කිලෝමීටර් ප්‍රමාණයෙන් ඒක මේ මිල ගණන් ඉදිරිපත් කරන සඳහා. ඒක තනි කර බොරුවක්. අපිට පුළුවන් ද දුප්පත් මිනිස්සුගේ ගෙදරක වර්ගඩියක යන වියදමයි පොහොසත් මිනිහගේ වර්ගාඩියක වියදමයි සසන්දලා පොහොසත් මිනිහගේ ගෙදර ගිය ගාන වැඩි ඒක හොරකමක් කියලා කියන්නේ. එහෙම බෑ. ඒක යන වැඩ ඒකකත් එක්ක තමයි මේක තීන්දුව තීරණය කරන්න. උදාහරණයක් විදිහට මට කියන්න පුළුවන් දකුණු මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර මීරිගම සිට කුරුණෑගල කොටසේ මම වැඩ ඒක කියන්නේ කීපයක් සසඳනනම් දකුණු අධිවේගී මාර්ගයේ මාතර බෙලියත්ත හම්බන්තොට කොටසේ මිල ගන්නොත් එක්ක මේ දැන් ඒක ඒකේ කොන්ත්‍රාත්තුව පිරින මේ මහින්ද රාජපක්ෂ අවධියේදී කලින් එතකොට වැඩ ඒක කීපයක් ගැන කතා කරොත් සබ්බේස් කෝස් ෆෝ ෆ්ලෙක්සිබල් පේමන්ට් මීරිගම කොටසේ 3156යි මාතර හම්බන්තොට 5345යි මාතර බෙලියත්ත 5250යි කඩවත කෙරවල පිටිය 6000 ගානක් ඊට අමතරව සබ්බේස් ඇග්‍රිගේට් රෝඩ් බේස් අපි දුන්න එකේ දේශීය බැංකුව ආධාර යටතේ කරන එකේ 6133යි මත්තල හම්බන්තොට 7987යි මත්තල බෙලියත්ත මාතර බෙලියත්ත 8900යි මෙට කලින් දුන්නු 8559යි ඊළඟ එකේ ඊළඟට කාපට් එක ගත්තම ඇස්පෝල් කොන්ක්‍රීට් බයින්ඩකෝස් 15 මෙට්‍රික් ටොන් එකකට 15228යි අපි දුන්නු එකේ රාජපක්ෂ යුගයේ 19820යි අනිත් කොටසේ 19000යි ඊළඟට මේ වගේ කොන්ක්‍රීට් එකට රුපියල් 20000යි දෙවැනි අධ්‍යයනයේ මධ්‍යම අධ්‍යයෝගී මාර්ගයේ ඊට කලින් දුන්නු මාතර හම්බන්තොට එකේ 24000යි තව එක 25000යි මේ වැඩ ඒකකයනුත් එක්ක තමයි සංසන්දනය කරන්නේ. දැන් මේගොල්ලෝ මහා හොරකමක් විදිහට කියනවා. මම කියනවා අඳු නැති මැතුමාට මම කියනවා මේක හදපු මේකේ ඉංජිනේරු රස්තමේන්තුව හදපු ඉංජිනේරුවෝ හොරකම් කළාද? ඉංජිනේරුවෝ තන හොරකම් කළා වෙන්න ඕන. මොකද මේක පැහැදිලිවම තියෙනවා ඉංජිනේරු රස්තමේන්තුවට වඩා කොච්චර ප්‍රමාණයක් වැඩි කියන කාරණේ. මේක ඉංජිනේරු රස්තමේන්තුවට වඩා 8.04 දෙවෙනි කොටස වැඩි. රාජපක්ෂ යුගයේ දුන්නු වගේ. හම්බන්තොට මාතර බෙලියත්ත කොටසේ 120ක් වැඩි. ඊළඟ බෙලියත්ත වැටිය කොටසේ 19ක් වැඩි. වැටිය අන්තර්ගත කොටසේ 27.7ක් වැඩි. මාතර හම්බන්තොට කොටසේ 18ක් වැඩි. අපි 8.04ට දේශීය සමාගම් වලට දීලා තියෙනවා. දේශීය සමාගම් වලට දීලා තියෙනවා. දැන් මේකේ අධිවේගී මාර්ගයේ 3 වෙනි කොටසේ මධ්‍යම අධිවේගී මාර්ගයේ 9.23 වැඩි. කොයි ව්‍යාපෘතියක්වත් ඉංජිනේරු රස්තමේන්තුවට ඒ සමාන මුදලට කරන්න බෑ. ඒ ව්‍යාපෘතිය 90 එක වැඩි වෙන අවස්ථාවක් තියෙනවා අඩු වෙන අවස්ථාවක් තියෙනවා. දැන් මම දැක්කා අපේ අනුර කුමාර සානක සහෝදරයා PBC පාර එහෙම නැත්නම් බදුල්ල චෙන්කලඩි පාරේ අඩු කිව්වා. එහෙම අඩු වෙන අවස්ථාවක් තියෙනවා. එහෙම අඩු වෙන අවස්ථාවක් තියෙනවා. දැන් අයිරෝස් දකුණේ 100 දකුණ කරපු ප්‍රධානයන්ට වඩා අපේ වයව පලාද කරන්නේ 18%ක් අඩුවෙන්. එහෙම අවස්ථාවක් තියෙනවා. හැබැයි අපිට ඉංජිනේරු රස්තමේන්තුවටම කරන්න කෙනෙක් නැහැ. එහෙම කොන්ත්‍රාත්කාරු වෙන්නේ නැහැ. ඒක අඩු වෙන්න පුළුවන් වැඩි වෙන්න පුළුවන්. හැබැයි අපි ඒක සාපේක්ෂව බලන්න ඕනේ හැමදේම. සාපේක්ෂව බලන්න ඕනේ. එතකොට පහුගිය රාජපක්ෂ යුගයේ දුන්නු කොන්ත්‍රාත්තු වලට සාපේක්ෂව බලනකොට ඉංජිනේරු රස්තමේන්තුවට වඩා 8.04 අපේ මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවැනි කොටස ඊළඟට තුන්වැනි කොටස 9.23යි. අනිත් එක අපි බලන්න ඕන මේකේ අපි මේ කර හදන පාර ක්වොලිටි එක. දැන් බලන්න අපේ ගංගා පද්ධතිය ගත්තොත් දකුණු අධිවේගී මාර්ගයට තමයි වැඩිම ගං අතුරට බලපාන ගංගා ටික තියෙන්නේ කළුගඟ නිල්වලාගඟ වලවේගඟ. ඊට අමතරව මේ මැදින් යල ගලා යන කොටස ඒක වගේ අනිත් එක තනිතලා භූමියක් නිතරම ගං අතුරට මුහුණ දෙන ප්‍රදේශයක්. හැබැයි ඒ හයිවේ එකේ එක තැනකවත් වයඩක් නැහැ. මාතරට නෑනම් කිසිම වයඩක් එකක් නැහැ. හැබැයි කඩවතේ ඉඳන් කුරුණෑගල කොටස කිලෝමීටර 76න් කිලෝමීටර 18.32ක් ආසන්න වශයෙන් 125 වයඩක් යන්නේ. හැබැයි සමහරු කෑ ගන්නවා මේක වයඩක් මදි කියලා. අපේ තියෙන ගංගා දෙකයි අත්තනගල්ල ඔය තියෙනවා මාවේ තියෙනවා. මාවේ කියන එක කවදාවත් උතුරලා පිටාර කරලා නැහැ. අත්තනගල්ල යම් ගංගා උතුර තරජන තියෙනවා. ඉතින් මේ මොනවද මේ කතා කරන්නේ? සමහර මාධ්‍ය ආයතනවලින් කියනවා මේ ගම්වල කට්ටිය උද්ඝෝෂණය කරපුවා මෙතන මේ වෙල්යාය පුරා වයඩක් දාන්න කියලා. එහෙම තත්වයක් ගං අතුර අවදානමත් තියෙන ප්‍රදේශයක් නෙමෙයි අපේ කුරුණෑගල ප්‍රදේශය. කිරිඋල්ල දඹදෙනිය ඔය ප්‍රදේශයේ මැටිපො දම්බොක් ඔය ප්‍රදේශයෙන් යන්නේ. ඒ ප්‍රදේශේ ගං අතුර අවදානමක් නැහැ. ඉතින් ඒ නිසා මේ මාධ්‍ය තුලින් හා සමහර අය උත්සාහ කරනවා මේ ව්‍යාපෘතිය පස්සට අදින්න රිවර්ස් එකට ගන්න. කරන් තම තමන්ගේ ව්‍යාපෘති එහෙම නැත්නම් තම තමන්ගේ ගෝල බාලයෙන්ගේ ඩීල් කාරයෙන්ගේ සමාගම් වලට මේක පිරිනමන්න කටයුතු කරන්න. ඒ තත්වයන් තමයි රටතුලද ඇත්ත වශයෙන්ම තියෙන. එහෙම නැතුව මේ ව්‍යාපෘතිය මධ්‍යම අධිවේගී මාර්ගයේ දූෂණයක් තියෙනවා කියලා විශේෂයෙන් ආණ්ඩුවට එහෙම නැත්නම් අගමැතිතුමාට එහෙම නැත්නම් කිරියල් ඇමතුමාට ඇඟිල්ල දික් කරන අතර මම ඉස්සල්ලාම කියනවා මෙතනට එහා පැත්තේ වෙච්චි මේ කල මීට කලින් වෙච්ච ආණ්ඩුව කාලේ කරපු ව්‍යාපෘති පිළිබඳ හරියට පරීක්ෂණයක් පවත්වන්න කෝප් එකට ගේන්න ඒකයි ඇත්ත தත්ත්වේ ඒකයි ඇත්ත தත්ත්වේ දැන් දකුණු අධිවේගී මාර්ගයේ පළවෙනි අධියර කොරඳු ගහ හතම්ම සහ ගාල්ල දක්වා ගිය කොටස අන්තිමට වැඩේ වෙනකොට වැඩේ වගේ දෙගුණයක් වියදම් වෙලා ඉතින් මේව ගැන කතා කරන්න ආයේ නැහැ අද මේ මධ්‍යම අධිවේගී මාර්ගය අල්ලන්න මේ කට්ටිය ඔට්ටුනෝ අනිත් එක මධ්‍යම මේ මධ්‍යවේගී මාර්ගය හදන්නේ දලදා වදින නෙමේ අපේ ගරු මූලසල මන්තුමනි ඒක හා බැඳුණු ආර්ථික මේ වැළපිල්ලක් තියෙනවා අද වයඹ පළාතේ මගේ බිංගිරි ආසනේ අක්කර 1200 කර්මාන්තපුරයක් හැදෙනවා මාවතකම කර්මාන්තපුරයක් හැදෙනවා කුලියා පිටියේ කර්මාන්තපුරයක් හැදෙනවා ගලගෙදර කර්මාන්තපුරයක් හැදෙනවා එතකොට මධ්‍යම පළාතේ තියෙනවා සංචාර කලාපයක් මේවා හා බැඳුණු ආර්ථික සලස්ම හා බැඳුණු ව්‍යාපෘතියක් තමයි මේ මධ්‍යම අධිවේගී මාර්ගය එහෙම නැතුව කාටවත් සංචාර කරන්නවත් පාරේ හයිවේ එකේ හැම යන්නවත් හදන ව්‍යාපෘතියක් නෙමෙයි දකුණු අධිවේගී මාර්ගය හැදුවා හැබැයි ඊට පස්සේ අපි හදන්න තිබුණේ මොකද්ද ගාල්ල මාතර කොටසෙන් පස්සේ මධ්‍යම අධිවේගී මාර්ගය හදන්න තිබුණේ ඒකට මූලිකත්වය දෙන්න නැතුව ප්‍රමුඛතාවයක් දෙන්න නැතුව මොකද්ද රාජපක්ෂ මහත්මයා කරේ මාතරෙන් දැන් හම්බන්තොට මිලියන 242ක් වියදම් කළා රුපියල් බිලියන 242ක් වියදම් කළා මාතරෙන් දැන් හම්බන්තොට හැදුවා මොනවටද තමන්ගේ බලකොටුවට යන්න තමන්ගේ ගෙදරට යන්න ඒකද ජාතික අවශ්‍යතාවය කියන්නේ ඒකද ප්‍රමුඛතාවය කියන්නේ එහෙම නැහැ අපිට ඔය මාතර හම්බන්තොට හයිවේ එක හදලා වෙලාවේ නුවර අධිවේගී මාර්ගයේ මධ්‍යම අධිවේගී මාර්ගයේ හදුවා නම් අපිට අද යන මුදලට වඩා 20ක් 30ක් අඩුවෙන් මේ වැඩේ කරගන්න තිබුණා ඒ නිසා මම කියනවා පැහැදිලිවම මේ ව්‍යාපෘතිය සම්බන්ධව විරුද්ධ මත දරනා බහුතරයේ තියෙන්නේ ඊර්ෂ්‍යාව කුහකම සහ ඩීල් මම පැහැදිලිවම කියනවා මාධ්‍ය ආයතන පවා තියෙන ඩීල් මේකේ පරිසර වාර්තා නැහැ කියලා බොරුවට කෑ ගහන පිරිසක් ඉන්නවා මේ තියෙන පරිසර වාර්තාව මේක උස්සගෙන ආවත් අපි බොහොම අමාරුයි මේක තනිකර බොරුවක්වත් සමාජගත කරන්න උත්සාහ කරන්නේ හොරකමක් ගැලා අමුතුවට ඇඟිල්ල දික් කරන්න හදනවා ආණ්ඩුවට ඇඟිල්ල දික් කරනවා හැබැයි ප්‍රථමවතාවට තමයි හයිවේ එකක් ටෙන්ඩර් කරලා දීලා තියෙන්නේ මේව ගැන කතා කරන්න ආයේ නැහැ දැන් පුජිත සමාගමට අපිට දෙන්න දුන්නා නම් අපිට ඔයාලා දෙන්න ක්‍රමවේද හදන්න දුන්නා එහෙම අවශ්‍යතාවයක් තිබුණේ නැහැ අනිත් එක පුජිත සමාගම ජපානයේ ඉල්ලීම මත අපි ඉල්ලීමක් කරේ ඒ තායිසේ සමාගමට මේකට සම්බන්ධ වෙන්න කියලා. තායිසේ සමාගම සමග තමයි අපි ගිවිසුම් අත්සන් කරලා තින්නේ. තායිසේ සමාගමත් එක්ක ගිවිසුම් අත්සන් කරපාරදී තායිසේ සමාගම පුජිටද එහෙම නැත්නම් ලංකාවේ නෙම්ටද මාකටද ඇක්සස්ටද සිය රටද එහෙම නැත්නම් වෙන කාටද දෙන්න කියන එක වගකීම තියෙන රජය නෙමෙයි. ඒක රජකීම.
ගරු මන්තිමා කාලය අවසන්යි.
මට දෙන්න විනාඩියක්. ඒකේ වගකීම තියෙන්නේ තායිසේ සමාගමේ. මට තත්පර කීපයක් දෙන්න මේ අපේ
සභානායකතුමනි කතා කරන්න.
මේ ඒ නිසා පැහැදිලිවම අපි කියනවා මෙතන තියෙන ඊර්ෂ්‍යාව කෝකම. දැන් අපි හඳුනනතම එතුමා ගැන සතුටු වෙනවා. එතුමා බොහොම හොඳින් හැම දෙයක්ම කරනවා. හැබැයි සමහර වෙලාවටත් වරදිනවා. දැන් එතුමා පහුගිය කාලේ කිව්වා බේස් රටයක් ගැන. බේස් රටයක් ගෙනාවා ව්‍යාපෘතියට මේ කෝටි ගණක් වියදම් කරලා ඒ බේස් රටේ කාටද අමතුමාට ද අමාත්‍ය මණ්ඩලයට දුන්න කන්තිවට එහෙම බේස් එකක් හොයා ගන්නත් නැහැ. මේ බොරු තොරතුරු සමහරු කියනවා. එහෙම බේස් එකක් තිබුණ නැහැ. බොරුවක්. ඉතින් ඒ නිසා මේ අද බොරු කියන කට්ටියට හෙට සිද්ධ වෙනවා මේ වගේ ඇත්ත ඇති සැටියෙන් දකින්න. ඒක තමයි ඇත්ත. අපි ඇම්බියුලන්ස් සේවාව ගෙනකොට ගිලන් රථ සේවාව ගෙනකොට මේක මිනිස්සු මොනවද නොකිව්වේ? ඉන්දියාවෙන් කම්කරුවෝ ගෙනව කිව්වා. ඩ්‍රයිවර්ලා කොන්දොස්තරලා ගෙනව කිව්වා. අද ඒ ඇම්බියුලන්ස් සේවාවෙන් නැගලා යනවා. ඒ වගේම තමයි මේ ව්‍යාපෘතිය. මේ මධ්‍යම අධිවේගී මාර්ගය කියන්නේ අපේ රටේ ආර්ථිකය හැරවුම් ලක්ෂයක්. අද නුවරට යන්න පය පහක් යනවා. කුරුණාරලට යන්න පය තුනක් යනවා. ඉතින් අපේ ප්‍රදේශයේ විශාල ඉඩම් ප්‍රමාණයක් තියෙනවා. ආයෝජකයෙක් ඇවිල්ලා ඉඩමට ගිහිල්ලා එනකොට උදේ ගිහිල්ලා එනකොට හවස් වෙනවා. ආයෝජකය හැරලා යනවා. හැබැයි අපි යටිතර පහසුකම් ටික හදලා දුන්නොත් තමයි යටිතර පහසුකම් දැක්කොත් තමයි මේ ආයෝජකය ඇවිල්ලා ආයෝජනය කරන්නේ. අපිට අඩුපාඩුවක් තමයි මේ අධිවේගී මාර්ගය. ඒ නිසා මම හිතනවා ඉස්සරහට අපිට මේක එකපාර කරන්න බැරි වෙයි. මෙතන කුරුණෑගලෙන් ඊළඟට දඹුල්ල දක්වා ඉදිරියේදී අපි අපේ බලගතු රටක් ව්‍යාපෘතිය යටතේ
දික්කරන
කරසුම් කරලා තියෙනවා.
අජි නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමා මුලසමුද
ඉදිරියේදී අපි දඹුල්ලට යනවා. හැබැයි ඒක අදද හෙටද කරන්න කියන එක තීන්දු කරන්න අපිට අමාරුයි. ත්‍රිකුණාමලයට යනවා. සමහරව අපේ රත්නපුර දිස්ත්‍රික්කයේ මන්ත්‍රීව කතා කරලා රුවන්වැලි අධිවේගී මාර්ගයේ ඒ සඳහා අපි
වාන්මන්නේ
ඒ නිසා අධිවේගී මාර්ගය හදනවා. හැබැයි ඒකට යම් කිසි කාලයක් යනවා. 20යි 25 දක්වා වෙන අපේ ආර්ථික වැඩසටහන මේ ව්‍යාපෘති සේරම
කියනවා. විනාඩි 3ක් වැඩිපුර දෙනවා.
අපි බොහොම පැහැදිලිවම කියනවා මේ ව්‍යාපෘතිය සම්බන්ධව විරුද්ධව අදහස් දක්වන්නේ කුවකකමට ඊර්ෂ්‍යාවට සහ මේ රටේ ආර්ථික ගමන අඩපණ කරන්න උත්සාහ කරන රස්තියාදුකාර කාලකන්ණි දේශපාලඥයෝ කියන එක මතක් කරමින් නවතිනවා බොහොම ස්තුතියි ඔබතුමාට.
ඔන්රබල් හබීර් කසීම්
මූලාසනයේ සිටින කාර්ක සභාවේ සභාපතිතුමනි, විශේෂයෙන්ම මං හිතන්නේ මම මට ඇහුණා විපක්ෂයේ මාන්ත්‍රීවරු කරන කතාවල් වල විවිධ චෝදනා නැගුවා. මම එකක් මතක් කරන්න ඕනේ, මම මහාමාර්ග ඇමතිවරයා හැටියට ඉන්න කාලේ පෞගිය කාලේ කරපු හොරකම් ටික හොයන්න මං උත්සාහ කරාට ඒක අල්ලගන්න බැරි වුණා කියලා එක් මන්ත්‍රීවරයෙක් කියලා තිබුණා. අපි දන්නවා සාමාන්‍යයෙන් අර එක එක වැඩවලට විශේෂඥයෝ ඉන්නවා. සමහර අය ඉන්නවා මේ මාස්ටර් කුක් කියලා, හොඳට උයන්න පුළුවන්. මාස්ටර් බැට්ස්මන් කියනවා, හොඳම බැටින් කරන්න පුළුවන්. මාස්ටර් බෝල. ඒ වගේ තමයි පහුගිය ආණ්ඩුවේ හිටපු අය මාස්ටර් ක්‍රුක් කියන තනතුරේ හිටපු ගොඩක් අය හිටියා. එහෙනම් ඒවා මාස්ටර් කරපු අය. සමහරලාට ඉන්ටර්පොල් එක දාලා සමහර ඒවා අල්ලන්න බැරි විදියට තමයි ඔය ජඩකම් හොරකම් කරේ. ඒත් සභාපතිතුමනි, මං කියන්න කැමති හැමදාම එහෙම අහුවෙන්න නැතුව ඉන්න බෑ. ඒවට අවශ්‍ය විධිමත් පරීක්ෂණ කරලා ඒක පිළිවෙලකට නිත්‍යානුකූලව ඒ ක්‍රියාමාර්ග ගැනීම සඳහා කටයුතු කරගෙන යන එක අනිවාර්යයෙන්ම සිද්ධ වෙන බව මම මේ සභාවට කියන්න ඕනේ. මම ඒදී කියන්න ඕනේ ඒ කාලේ සිද්ධ වෙච්ච දේවල් ගැන. මම හිතනවා අපේ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන සුනිල් හඳුනැත්ති මන්ත්‍රීතුමා එහෙම ඒ දවස්වලත් විපක්ෂයේ වාඩි වෙලා හිටපු කාලයක් තියෙනවා. ආණ්ඩුවෙත් හිටියා. ඒ ආණ්ඩුවේ කොටස්කරුවෝ හැටියටත් හිටියා. ඒ දවස්වල මම හිතනවා කතා කරන්න ඕනේ වෙලාවල් වල අවශ්‍ය දේ ඉදිරිපත් කරලා තිබ්බනම් සමහර විට ගොඩක් දේවල් වෙනස් කරන්නත් තිබුණා. 2005-2015 කාල පරිච්ඡේදයේදී මහාමාර්ග අමාත්‍යාංශය අයිති වුණේ රටේ වැඩිම බලය තිබුණු පුද්ගලයාට, ජනාධිපතිවරයාට, හිටපු ජනාධිපතිවරයා. ඒ දවස්වල එතුමා ඒ රාජකාරියවත් හරියට කරලා තිබුණා නම් අද ලක්ෂ්මන් කිරියල් ඇමතුමාට මෙතරම් බරපතල කාර්යභාරයක් ඉතුරු වෙන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ජොබ් එක හරියට කරලා තිබ්බනම් අද මේ ගමන් බිමන් වල තියෙන තදබදය, මේ වගේ පාරවල් තියෙන ප්‍රශ්නය, මේ අධිවේගි මාර්ගවල ප්‍රශ්නය ඉතුරු වෙන්නේ නැහැ. නමුත් එතුමා ඒක හරියට කරේ නැහැ. ඒ කාලේ කරපු නාස්තිය විශේෂයෙන්ම මා සඳහන් කරන්න කැමති. මොකද මම ලක්ෂ්මන් කිරියල් ඇමතුමාට කලින් හිටපු ඇමතිවරයා හැටියට මම දන්නවා එතුමාට තියෙන ප්‍රශ්නේ. ඒ අමාත්‍යංශය හරක් මඩුවක් වගේ තමයි ක්‍රියාත්මක කරලා තිබුණේ පෞගිය කාලේ. කිසිම විධිමත් භාවයක් තිබුණේ නැහැ. මෙතෙන්ට ඇවිල්ලා කතා කරන විපක්ෂයේ මන්ත්‍රීවරු රෙදි ඇඳගෙන දන්නේ කතා කරන්නේ. ඕකේ කරපු වැඩ ටික කතා කරන්නවත් බෑ. මං කියන්න කැමති 2015 මම මහාමාර්ග ඇමතිවරයා හැටියට වැඩ බාර ගන්නකොට පළමුවෙන්ම පළවෙනි මාස දෙක ඇතුළ මට සිද්ධ වුණා විවිධ අවස්ථාවල් වල තියෙන විවිධ රැස්වීම් වලට සාකච්ඡාවල් වලට ගිහිල්ලා කැබිනට් එකට ගිහිල්ලා පළමුවෙන්ම පළවෙනි මාස දෙක ඇතුළ බිලියන 18 මාරක් පළවෙනි පියවරක් හැටියට ඉල්ලන්න. මොකද වර්ක් ඕඩර් නැතුව, ක්‍රමවේදය නැතුව, කිසිම ලිපියක් නැතුව කොන්ත්‍රාත්කරුවන්ට වැඩ දීලා තිබුණා. තමන්ගේ හිතවතුන්ට, ගෝලබාලයන්ට, ජාවාරම්කරුවන්ට කොන්ත්‍රාත් දීලා තිබුණා. ඉතින් පාරෙන් භාගයක් හදලා නවත්තලා ඊට පස්සේ ඇවිල්ලා බිල් දානවා සල්ලි ගන්න. ඒ දවස්වල ගම්වල පාලම්වල භාගයක් හදලා, පාරවල්වල භාගයක් හදලා, ඔය වාගේ සල්ලි ඇඩ්වාන්ස් අරගෙන මුදල් ගෙවන්නේ නැතුව ප්‍රශ්න විශාල ප්‍රමාණයක් තිබුණා. බිලියන 18 මාරක්. මගේ අමාත්‍යංශ ලේකම්වරයා, එවකට හිටපු ලේකම්වරයාට සිද්ධ වුණා භාණ්ඩාගාරයේ ලේකම්ට ලියුමක් ඇවිලා ඒ සල්ලි ඉල්ලන්න. ඒක තමයි පළවෙනි ප්‍රශ්නේ. මම ජූනි 8 2015 ඊට පස්සේ නැවත තව කැබිනට් පත්‍රිකාවක් දැම්මා. ඒ කැබිනට් පත්‍රිකාව දාන්නේ වෙන මොකටවත් නෙවෙයි, මහින්ද රාජපක්ෂ උන්නේ 2011 ඉල්ලනවා එයා දේශීය කොන්ත්‍රාත්කරුවන් හරහා පාරවල් හදන්න දේශීය බැංකු වලින් රුපියල් බිලියන 151ක ණය අරන් තිබුණා. ඒ ණය අරගෙන මොකද්ද කරන්නේ? පාරවල් හදුවා නම් කමන්නේ. දැන් මෙතෙන්ට අවිලා රෙදි නැතුව කතා කරන මේ අයගේ හෙළුව වසා ගන්න පුළුවන්ද? ඒ බිලියන 150ක් අරගෙන මොකද්ද කරන්නේ? එක බැංකුවකින් ජාතික ඉදිරි කිරීම බැංකුවකින් ඒකෙන් බිලියන 54ක් දීලා තිබුණා. බිලියන 54කින් මොකද්ද කරන්නේ? පාරවල් 24කට ඒ මුදල් වෙන් කරලා දීලා තිබුණා. පාරවල් 24කට වෙන් කරලා දීලා තිබුණාට පාරවල් 4ක් විතරයි සම්පූර්ණ කරලා තිබුණේ. පාරවල් 20ක් සම්පූර්ණයෙන්ම වැඩ නවත්තලා තිබුණා. ඒත් ජාතික ඉදිරි කිරීම බැංකුවට මාර්ග සංවර්ධන අධිකාරියේ එවකට හිටපු කළමනාකරු මොකද්ද කරන්නේ? බිල්පත් දාලා ව්‍යාජ විදියට බිලියන 47ක මුදලක් ලබාගෙන තියෙනවා. බිලියන 47ක් ලබාගෙන බිලියන 24ක් හරිනම් අතුරුදහන් වෙලා බිලියන 24ක මුදල වියදම් කරලා තියෙන මේ ව්‍යාපෘති වලට නෙවෙයි, ඊට අමතර විවිධ වියදම් වලට අමාත්‍යංශ වියදම් කියලා දාලා තියෙනවා. ඒවා ඡන්ද කාලේ කොහේ කොහේ කාට කාට ගෙව්වද කියලා දන්නේ නැහැ. මේ මහජනතාවගේ සල්ලි. ඒ වාගේ අමාත්‍යංශයක් තමයි දැනට මේ කිරියල් ඇමතිතුමා අරගෙන විධිමත් ක්‍රමවේදයක් සකස් කරන්න එයා උනන්දු වෙන්නේ. මේවා අවුරුද්දකින් දෙකකින් එකපාරම හදන්න බෑ. කරපු මේ වැරදි ඔක්කොම නිවැරදි කිරීම මං ඒකයි කිව්වේ. මාස්ටර් බැට්ස්මන් වගේ මාස්ටර් ක්‍රුක්ලා ඉන්නවා. මෙයා කොලේ වසාගෙන කරපු වැඩ ලේසියෙන් හොයාගන්න බැරි ඒවා. නමුත් හැමදාම අංගන්නත් බැරි ඒවා. ඕවා දැන් හෙළි වෙනවා. එනිසා මේක එක ලොකු ගැටලුවක්. ඉතින් දැනට මම හිතනවා මේ ඇමතිවරයාටත් තව තියෙනවා පරණ පව්වලට බිල් ගෙවන්න. මගේ කාලේ බිලියන විශාල ප්‍රමාණයක් මට ඉල්ලන්න සිද්ධ වුණා. මේ දේශීය බැංකුවලින් ගත්ත ණයත් ආපහු අපිට ගිහිල්ලා අලුත් කරන්න සිද්ධ වුණා. මොකද ණය ටික අරගෙන පියව ගත්තේ ඒ ව්‍යාපෘති වලට නෙවෙයි, වෙනත් වැඩවලට. මේක තමයි යථාර්ථය. එනිසා මම කියන්න කැමති, අපි සමහර වැඩ බාරගත්ත. මං අහගෙන හිටියා, මං මෙතන හිටියේ නෑ. හඳුන්නැති මන්ත්‍රීතුමා කියාගෙන හිටියා. අර මම අමාත්‍යවරයා හැටියට ඉන්න කාලේ එක ව්‍යාපෘතියක ප්‍රශ්නයක් මං හිතන්නේ මං හරියට ඇහුවා නම් OCH එක අවුටර් සර්කියුලර් හයිවේ 3 එක ඒවා ඔක්කොම කොන්ත්‍රාක් අත්සන් කරලා තිබුණු ඒවා. මගේ කාලේ මම එක කොන්ත්‍රාක්තුවක්වත් අත්සන් කරේ නෑ. නමුත් ඒවා වලට ගිය වියදම දිහා අපි බලලා ඒ වියදම් ඒ පාරවල් වලට වෙන් කරලා තිබුණු වියදම් වැඩි නිසා අපිට ඒවා කොන්ත්‍රාක් ඒ ගිවිසුම අවලංගු කරන්න බැරි ප්‍රශ්නයක් තිබුණා. නීතිමය ප්‍රශ්න තිබුණා. වෙනත් ජාත්‍යන්තර ගිවිසුම් වලට යටත් වෙලා තියෙන නිසා සමහර ඒවා අවලංගු කරන්න බැරි වෙලා තිබුණා. ඒ නිසා අපි ස්වාධීන කොමිසමක්පත් කළා. මුදල් අමාත්‍යංශයේ හිටපු දොස්තර ෆායිස් මොයිදින් මහතා, අමාත්‍යංශ ලේකම් දිසානායක මහතා, MBS ෆනෑන් මහතා ඇතුළු කණ්ඩායමක් දාලා OCH3 එකේ බිලියන 23ක් අපි ඉතුරු කරගන්නට අපි වැඩ කරලා තිබුණා. අපි ඒ වගේ මුදල් ඉතුරු කරන්න කටයුතු කරේ. මම අහන්න කැමති මේ මහනුවර කොළඹ මහනුවර මම අවසන් කරන මන්ත්‍රීතුමා, අධිවේගී මාර්ගය මේක මහින්ද රාජපක්ෂ මහතා හම්බන්තොට මාතර සිට හම්බන්තොට පාර දීර්ඝ කරන්න එදා වස්වල තීරණය කරලා තිබුණා. හම්බන්තොට නගරය ඇතුලේ පාරවල් හදලා තිබුණා. අද වෙනතුරු මොකද්ද ඒවා වල යන්නේ? අත්ට්‍රැක්ටර් යනවා, ත්‍රීවිල් යනවා, හරක් මීහරක්. හරියට වාහනයක් යන්නේ නැහැ. හරි ඈ වීවේලනවා, පාරේ වීවේලනවා. කෝටි ගාණක් ඔවට ආයෝජනය කරා. ඒවා ගෙවන්නේ කවුද? නමුත් මහනුවර වැඩිම ප්‍රවාහන තියෙන පාර, ඒකේ පාර හැදුවේ නැහැ. දැන් අපි මේවා විධිමත්ව කරන්න යනකොට බිලියන ගාණක් ඉතුරු කරන්න මේ ඇමතිවරයා මැදිහත් වුණා. මුදල් ඉතුරු කරනකොටත් ඒකටත් ඊර්ෂ්‍යාව. මොකද්ද මේකේ තේරුම? මේ විවාදේ තේරුමක් තියෙනවද? එනිසා මම කියන්නේ අපි ඒක තමයි එක්කෝ මේක විවාදයක් ඉල්ලවන්න මෙතන වාඩි වෙලා ඉන්න. වාඩි වෙලා ඒවට උත්තර දෙන්න. ඉතින් මේක තමයි යටතේ වැඩ කරනකොට මේවටත් කැමති නැහැ. ගහන මඩ හරියට ගහන්න. එනිසා මම කියන්නේ ඒ දවස්වල නම් පැපොල් ගෙඩියක් හොරකම් කරපු ළමයාව උසාවි ගෙනිච්චා හිර ගෙදරට දැම්මා. ඒ දවසල මේ රටේ නීතියක් තිබුණා. දැන් ඕනේ කෙනෙකුට පැමිණිල්ලක් කරන්න පුළුවන් විනිවිදභාවයේ ක්‍රමවේදයක් තියෙනවා. එනිසා මේක යහපාලනේ අපි කැමති ඕනෑම දෙයකට උත්තර දෙන්න අපි ප්‍රශංසා කරනවා ඇමතුමාව අද මේ මා අධිවේගී මාර්ගයේ මධ්‍යම අධිවේගී මාර්ගයේ විවිධ අභියෝග තිබුණත් ඒක කරන්න පුළුවන් අමාරුම අධිවේගී මාර්ගයක් ඒ වුණත් ඒකට මුදල් හොයාගෙන ඒක ක්‍රියාත්මක කිරීමට ඇත්තටම ලොකු සතුටක් කියන එක මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා ස්තුතියි
ගෞරව තුරේරත්න සිංහෝ
නන්දි සභකී තලවදාංගම් குழுக்களின் பிரதி தலைவர்களே மக்கள் விடுதலை முன்னணி கொண்டு வந்த அதிவேக பாதைகள் சம்பந்தமான சபை ஒத்திவைப்புகளை சிறிது உரையாற்ற கிடைத்த சந்தர்ப்பத்துக்கு நன்றி மக்கள் சனத்தொகையும் தேவையும் அதிகரித்து வரும் ஒரு நாட்டின் சகல வளர்ச்சிக்கும் போக்குவரத்து வசதிகள் மிகவும் அடிப்படை தேவையாக உள்ளது அமைக்கப்பட்ட அதிவேக பாதைகளில் பல குறைபாடுகள் உள்ள போதும் இப்பாதைகள் பாரிய மாற்றத்தினை ஏற்படுத்தியுள்ள என்பதை எவரும் மறுக்க முடியாது அரசாங்கத்தில் வேண்டிய நிதி வளம் இல்லாவிட்டாலும் மக்களின் தேவையை அறிந்து கடன்பட்டாவது வீதிகளையும் ஏனைய அபிவிருத்த திட்டங்களையும் செய்ய வேண்டிய பொறுப்பு ஆட்சியில் உள்ள அரசாங்கத்துக்கு தவிர்க்க முடியாத ஒரு கடமையாக இருக்கின்றது பின்பு எழும்பக்கூடிய பிரச்சனைகளை முன்கூட்டியே சிந்தித்து செயல்படுவதும் வேலைகளை மிகவும் நேர்த்தியாக செய்து முடிப்பதும் ஒரு பொறுப்பாக இருக்கின்றது அமைந்துள்ள அதிவேக பாதைகளுடன் மேலும் பல முக்கிய பாதைகளை அமைக்க திட்டமிட்டு வருவது வரவேற்கக்கூடியது இது மக்களுடைய தேவையாக உள்ளது கௌரவ அமைச்சரவர்களும் இராஜாங்க அமைச்சர்களும் இந்த அதிவேக பாதைகளை மேலும் திட்டமிட்டு அமைப்பதற்கு பல முயற்சிகளை எடுத்து வருவது மிகவும் பாராட்டுக்குரியது அது மட்டுமல்லாமல் இந்த அதிவேக பாதைகளோடு வீதி அபிவிருத்தினுடைய திணைக்களத்தின் முக்கிய பாதைகளையும் புறமைப்பதிலே அமைச்சர் அவர்கள் மிகவும் கண்ணுங்கருத்தமாக இருக்கின்றார் அத்தோடு கிராமிய வீதிகளை அமைப்பதிலே அவர் அக்கறை காட்டி வருவதற்கு நாங்கள் அவருக்கு நன்றி உடையவர்களாக இருக்கின்றோம் நேரம் மிகவும் பெறுமதியானது இந்த நேரத்தில் பெரும்பகுதியான நேரத்தை எங்களுடைய மக்கள் வீதிகளிலே செலவிட வேண்டிய நிலைமை இப்பொழுது ஏற்பட்டு வருகின்றது ஒன்று வாகன நெரிசல் வாகனங்கள் கூடுதலாக அதிகரிப்பது போக்குவரத்து வசதிக்கான பாதைகள் வசதியாக அமைவாதிருப்பது இவைகளெல்லாம் வீதிகளிலே வாகன நெரிசலை ஏற்படுத்தி கூடுதலான நேரம் மிக முக்கியமான பொறுப்பில் உள்ளவர்களும் பொதுமக்களும் வீதிகளிலே செல்ல வேண்டிய ஒரு துர்ப்பாக்கிய நிலைமை எங்களுடைய நாட்டிலே அதிகரித்து வருகின்றது இதற்கு நாங்கள் நிச்சயமாக ஒரு நல்லதொரு செயல் திட்டத்தை ஏற்படுத்தி வீதி நெரிசலை தடுப்பதற்கான வழிமுறைகளை காண வேண்டிய ஒரு பொறுப்பு அனைவருக்கும் இருக்கின்றது இதை அரசாங்கம் மிகவும் திட்டமிட்டு செய்ய வேண்டும் நாங்கள் அண்மையிலே அரசாங்கத்தினுடைய பிரதிநிதிகளாக சீனா சென்றிருந்த பொழுது உலகத்திலே மிகவும் சனத்தொகை கூடிய ஒரு நாடு மிகவும் பெரிய நிலப்பரப்பை கொண்ட ஒரு நாடு அந்த நாட்டிலே நாங்கள் எங்கும் இந்த வீதி நெரிசலையோ அல்லது போக்குவரத்து தடைகளையோ மக்கள் வீதியிலே தரித்து நிற்பதை நாங்கள் காணவில்லை அவ்வளவு தூரத்திற்கு அந்த நாட்டிலே அந்த போக்குவரத்து வசதிகள் திட்டமிட்டு நடத்தப்படுகின்றது அதோடு ஒப்பிடுகின்ற நேரத்தில் இலங்கை மிகவும் சிறிய நாடு அதைவிட நாங்கள் திட்டமிட்டு அமைக்கலாம் சாதாரண போக்குவரத்தாக இருந்தாலும் சரிதான் விமான சேவையாக இருந்தாலும் சரி புகையிரத சேவையை பொறுத்தளவிலையும் இந்த நாடு மற்றவர்கள் சொல்லி எடுத்து காட்டக்கூடிய அளவுக்கு சீனா என்று ஒரு முன்னிலையிலே வகுத்து வருவதை இங்கே நான் சுட்டிக்காட்ட விரும்புகின்றேன் எனவே எங்களுடைய மக்களுடைய நேரத்தை அவருடைய சக்தியை நாங்கள் கருத்திலே கொண்டு இங்கும் இந்த வீதிகளை அமைப்பதற்கான திட்டங்களை வகுத்து மிக விரைவாக ஒரு இடத்திற்கு செல்லவும் தங்களுடைய வேலைகளை கவனிப்பதற்குமான ஒழுங்குகளை செய்ய வேண்டிய பொறுப்பு அரசாங்கத்தில் இருக்கின்றது. இதை நாங்கள் செய்து கொடுக்காவிட்டால் எங்களுடைய அபிவிருத்தி வேலைகள் அனைத்தும் தடைப்படும். எல்லா அபிவிருத்திக்கும் அடிப்படை தளமாக இருப்பது போக்குவரத்து வசதிகள். அதை மறந்துவிடக்கூடாது. போக்குவரத்து அடிப்படை வசதியை தான் ஏனைய சகல அபிவிருத்திகளும் தங்கியிருக்கின்றது. இன்று அதிவேக பாதைகளை நாங்கள் உபயோகப்படுத்துகிறவர்களையும் ஏனைய கிராமிய பாதைகளையும் உபயோகப்படுத்துகிறவர்களை நாங்கள் ஓரளவு கணக்கில் எடுத்துக்கொண்டால் ஒரு அதிவேக பாதைகளை 40% மக்கள் தான் இன்று பயன்படுத்துகிறார். ஏனைய 60% மக்கள் கிராமிய பாதைகளையும் ஏனைய பாதைகளையும் தான் உபயோகிக்கிறார்கள். ஆனப்படினால் இந்த கிராமிய பாதைகளுக்கும் முக்கியத்துவம் கொடுக்க வேண்டிய பொறுப்பு இருக்கின்றது. அதில் அமைச்சர்கள் ஏனைய நெடுஞ்சாலைகளை திருத்துகின்ற விடயத்திலே, கிராமிய பாதைகளை திருத்துகின்ற விடயத்திலே மிகவும் அக்கறையோடு செயல்பட்டு வருகின்றார். எங்களுடைய நாடாளுமன்ற அனைத்து இடத்திலேயும் சில முன்மொழிவுகளை எடுத்து அதற்கான நடவடிக்கைகளை எடுத்து வருவது மிகவும் சந்தோஷத்துக்குரியது. ஆனால் நாங்கள் அந்த முன்மொழிகளை கொடுத்தாலும் அந்த வேலைகள் சற்று தாமதம் அடைவதனால் மக்கள் மத்தியிலே பல விரக்தி நிலைமைகள் ஏற்படுகின்றது. ஆனபடினால் அந்த விடயத்திலே அமைச்சரவர்கள் கூடிய கவனத்தை எடுத்து அந்த கிராமிய வீதிகளையும் செப்பனிட முயற்சிகள் எடுக்க வேண்டும். இந்த கிராமிய வீதிகளை பொறுத்தளவிலே கடந்த காலத்திலே ஒரு பிரதான வீதியில் இருக்கின்ற கிராமிய வீதிகளை பார்த்தால் ஒரு 25 கிலோமீட்டர் அல்லது 50 கிலோமீட்டருக்கு மட்டும் அந்த பிரதான வீதியிலிருந்து கான்கிரீட் பாதைகள் அமைக்கப்பட்டிருக்கும். அந்த 25 மீட்டர் 50 மீட்டருக்கு தாட்டினால் அந்த வீதிகள் குண்டும் குழியுமாக தான் இருக்கும். ஆனால் பிரதான வீதிகளில் போகின்றவர்கள் இது அபிவிருத்தி செய்யப்பட்ட ஒரு பிரதேசம் என்ற எண்ணத்தோடு செல்வார்கள். ஆனால் அந்த வீதிகளிலே உள்ளிருக்கின்ற மக்களுக்கு தான் அதனுடைய கஷ்டங்களும் துன்பங்களும் விளங்கும். அதனுடையால் ஒரு ஏமாற்று வேலைகள் இல்லாமல் கிராமிய மக்களும் பூரணமாக அந்த வீதிகளை உயர்த்தக்கூடிய அளவில் எங்களுடைய செயற்திட்டங்கள் இருக்க வேண்டும். இந்த மட்டக்களப்பு திருவோணமலை வீதி கடந்த காலத்திலே செயற்படப்பட்டிருந்தது. ஆனால் இப்பொழுது அது முற்றாக பழுதடைந்து வருகின்றது. இதிலே அதற்கு செலவிடப்பட்ட பணம் சரியாக செலவிடப்படவில்லை, ஒரு கண்காணிப்பு இல்லை, மேற்பார்வை இல்லை என்ற கருத்து தான் பொதுவாக இருக்கின்றது. அதனால் இந்த அரசாங்கத்திலே குறை சொல்லவில்லை. கடந்த காலத்தில் அதற்கான நிதி ஒதுக்கப்பட்டு ஒரு மிக முக்கியமான வீதி, அந்த வீதி இப்பொழுது பயணிக்க முடியாமல் இருப்பதும் அது பெருந்தொகையான பணத்தை செலவிட்டு மீண்டும் அதில் திருத்த வேலை நடைபெறுவதுமே நாங்கள் காணக்கூடியதாக இருக்கின்றது. இந்த வீதியிலே மட்டக்களப்பு திருவோணமலை எல்லையிலே இருக்கின்றது வெறுகல் பிரதேசம், வெறுகல் கங்கைக்கு அடுத்ததாக. இந்த இடத்துல வருடா வருடம் நவம்பர் டிசம்பர் மாதங்களிலே அந்த வெறுகல் கங்கை மகாவரி கங்கை பெருக்கெடுக்கும் பொழுது அந்த இடத்திற்கு வீதியை போக்குவரத்து முற்றாக தடைப்படுகின்றது. அந்த வீதி உடைக்கப்படுகிற அந்த வெள்ளப்பெருக்கினாலே அது காரணம் அந்த இடத்துக்கு மகாவலி கங்கையில் இருக்கின்ற நாதன் ஓடை என்ற இடம். நாங்கள் பல முறை நீர்ப்பாசன அமைச்சரிடத்திலே இதை கவனத்துக்கு கொண்டு வந்திருக்கின்றோம், பாராளுமன்றத்திலே எடுத்து கூறியிருக்கின்றோம். அந்த நாதன் ஓடை இந்த பெருந்தரு திருத்தத்தோடு நீர்ப்பாசன அமைச்சனுடைய உதவியோடு மிக விரைவிலே கட்டுப்பட வேண்டும். அல்லது அந்த வீதி வருட வருடம் நவம்பர் டிசம்பர் மாதங்களிலே திருவண்ணாமலையிலிருந்து மட்டக்களப்பு இந்த பிரயாணத்தை தடைப்படுத்துவதோடு அங்குள்ள ஏராளமான கால்நடைகள் ஏழை மக்கள் செய்கின்ற பயிர்களை அழிக்கின்ற நிலைமை இருக்கின்றது. அதனுடைய அதற்கு அந்த நாதனுடைய அமைத்து அந்த வீதியினுடைய தடைகள் ஏற்படாத விதத்திலே பெருந்தெருக்கள் அமைச்சு இணைந்து அந்த வேலையை செய்ய வேண்டும் என்று அமைச்சர் உடைய கவனத்துக்கு நான் இங்கே கொண்டு வர விரும்புகின்றேன். அடுத்தது திருகோணமலை புல்மூட்டை வீதியும் அந்த வழியும் வீதியும் திருத்தப்பட்டு அதுவும் இப்பொழுது பழுதடைந்த நிலையிலே அடிக்கடி திருத்தம் செய்யப்படுவதை பார்க்கின்றோம். அந்த வீதி திருத்தப்பட வேண்டும். அத்தோடும் ஜாழ்ப்பாணம் செல்லும் ஏனையின் பாதையும் பழுதடைவதும் திருத்தம் செய்வதும் இப்பொழுது ஒரு சர்வசாதாரணமாக இருக்கின்றது. எனவே அந்த வீதியையும் வடிவாக திருத்த வேண்டிய ஒரு பொறுப்பு இருக்கின்றது. இந்த திருவண்ணாமலை மாவட்டத்தில் ஒரு பாரிய பிரச்சனை இப்பொழுது ஏற்பட்டு வருகின்றது. ஏராளமான மண் லொறிகள் இலங்கையினுடைய ஏனைய பாகங்களிலிருந்து மகாவரி கங்கை கரை அண்டி அங்கு மண்ணேற்றி வருவதனாலே அந்த வீதிகள் பழுதடைகின்றது. கிராம வீதிகள் முற்றாக பழுதடைகின்றது. அது மட்டுமல்லாமல் வீதி விபத்துக்கள், அவர்கள் ஒரு குறிப்பிட்ட நேரத்தில் இரண்டு மூன்று முறை அந்த மண்ணை ஏற்ற வேண்டுமென்று மிக விரைவாக பயணிப்பதனாலே அங்கு பலவிதமான வீதி விபத்துகள் ஏற்பட்டு பலர் அந்த வீதிகளிலே கொல்லப்பட்டிருக்கிறார்கள். அந்த வீதிகள் பழுதடைந்தால் அந்த வீதிகளை அமைப்பதற்கு பெருந்தொகையான பணத்தை வீதி அபிவிருத்தி சபை செலவிட வேண்டிய ஒரு கட்டம் நிலைமை ஏற்படும். எனவே அந்த வீதியிலே அத்தியாவசியம் அல்லாது தேவைக்கு அதிகமாக பயணிக்கின்ற இந்த மண் லொறிகளை கட்டுப்படுத்த வேண்டிய பொறுப்பும் இங்கே இருக்கின்றது. அல்லது மக்கள் அந்த அமைக்கப்பட்டு கொடுத்தும் அந்த வீதிகளை மக்கள் பிரயோசனப்படுத்தக்கூடிய முடியாத ஒரு நிலைதான் ஏற்படும் என்பதை இங்கே சுட்டிக்காட்ட விரும்புகின்றேன். மாவடிச்சேனையிலிருந்து பிறகல் முகத்துவாரம் லங்காப்பட்டினம் என்ற இடத்துக்கு வீதி அமைக்கப்பட்டு அங்கே லங்காப்பட்டினத்தில் இலங்கைத்துறை முகத்துவாரத்திலே ஒரு நல்ல பாலம் அமைக்கப்பட்டு அண்மையிலே அதிமேகது ஜனாதிபதி எங்களுடைய கௌரவ நெடுஞ்சாலைகள் அமைச்சர் லக்ஷ்மண் கிரிவல்லி அவர்கள், இராஜாங்க அமைச்சர் டிலான் பிரேரா, அத்தோடு வீதி அபிவிருத்தினுடைய உயர் அதிகாரிகள் அங்கு சவமளித்து அந்த நிகழ்விலே கலந்து கொண்டார்கள். மக்கள் அனைவருக்கும் அந்த பாலத்தை அமைத்து கொடுத்தபோது மிகவும் சந்தோஷம். அதை நன்றியுடன் அவர்கள் அன்றும் எங்களுடைய கௌரவ அதிமேகது ஜனாதிபதியோடும் எங்களுடைய அமைச்சரோடும் தங்களுடைய சந்தோஷத்தை வெளிப்படுத்தினார்கள். ஆனால் அந்த வீதியினுடைய மறுபுறத்திலே ஏறக்குறைய இன்னொரு 10 கிலோமீட்டர் வீதி திருத்த வேண்டியிருக்கிறது. அந்த பாலம் உண்மையாக பிரயோசனப்பட வேண்டுமாயிருந்தால் சீனன்வழி, உப்பூரல், நல்லூர், பாட்டாளிபுரம், சந்தோஷபுரம், சம்புக்களி அவைகளுக்கு ஊடாக அந்த வருகின்ற ஒரு 10 கிலோமீட்டர் பாதைகளை ஒரு நல்ல முறையிலே செப்பனிட்டு அந்த மக்களுடைய பாவனைக்கு கொடுத்தால் அது மிகவும் பின்தங்கிய ஒரு பிரதேசம். அந்த மக்கள் தங்களுடைய கல்வி ஏனைய வைத்திய தேவைகளுக்காக கூடுதலாக பிரயோசனப்படுத்துவார்கள். அந்த இடத்துல ஒரு பாரிய மாற்றத்தை ஏற்படுத்த முடியும். ஆனபடினால் அமைச்சருடைய கவனத்திற்கு இந்த விடயத்தை நான் மிகவும் வினயமாக கொண்டு வர விரும்புகிறேன். மற்றது நான் அண்மையிலே மன்னாருக்கு சென்ற பொழுது நான் அந்த கரையோரை பாதையை பிரயோசனப்படுத்த வேண்டும் என்று புத்தளத்திலிருந்து வில்பத்து வன சரணாலயத்துக்கு ஊடாக ஒரு அதிகாலையிலே பயணித்தேன். போனதன் பிற்பாடு தான் நான் அதில் அதுக்குள்ளால் வந்தது பிழை என்பதை உணர்ந்து கொண்டேன். ஏனென்றால் நாங்கள் யானைகளை ஏனைய காட்டு மிருகங்களை இங்கே பார்க்கக்கூடியதாக இருந்தது. அந்த மன்னாருக்கும் புத்தளத்துக்கும் இடையில் ஒரு 32 கிலோமீட்டர் இடம்தான் இருக்கிறது, ஒரு கிரவல் ரோட். அந்த 32 கிலோமீட்டரையும் திருத்தி விட்டால், திருத்தி ஒரு பாதுகாப்பான வேலிகளை அமைத்து விட்டால் நான் நினைக்கிறேன் இது மன்னார் பகுதியில் உள்ள மக்களுக்கு அது பெரும் உதவியாக இருக்கும். மிகவும் ஒரு குறைந்த நேரத்தில் அவர்கள் மன்னார் கொழும்பிலிருந்தோ ஏனைய இடங்களிலிருந்து மன்னாருக்கு போகக்கூடிய ஒரு வசதி வாய்ப்பு அந்த மக்களுக்கு ஏற்படும். எனவே அதையும் நான் கௌரவ அமைச்சருடைய கவனத்திற்கு இந்த சந்தர்ப்பத்திலே கொண்டு வர விரும்புகின்றேன். அத்தோடு திருவண்ணாமலை மாவட்டத்திலே மோதூர் பிரதேச செயலாளர் பிரிவிலே தோப்பூர் பள்ளிக்குடியிருப்பு கட்டப்பிரச்சான் பாதை, அந்த பாதைக்கு கடந்த அரசாங்க காலத்தில் 2.5 கோடி ரூபாய் ஒதுக்கப்பட்டு ஒப்பந்தங்கள் கூறப்பட்டு வேலை நடைபெற்றது. ஆனால் அந்த வேலைகள் ஒன்றுமே அங்கே நடைபெறவில்லை. ஆனால் காசும் இல்லை, என்ன நடந்தது என்பது தெரியாது. 1.5 கோடி ரூபாய் அந்த வீதியிலே செலவழிக்கப்பட்டிருக்குமா என்பது சந்தேகம். ஆனால் இப்பொழுது அது ஐ ப்ரொஜெக்டிலே போடப்பட்டிருக்கிறோம் என்று அறிகின்றோம். எனவே அந்த வீதி மிக முக்கியமானது. அந்த பிரேதில் உள்ள மக்கள் இந்த நல்லாட்சி காலத்திலேயும் பலவிதமான கஷ்டங்களோடு துன்பங்களோடு வாழுகிறார்கள். அங்குள்ள நோயாளிகள் ஒன்று தோப்பூருக்கு அல்லது மூதூருக்கு நோய்வாய்ப்பட்டவர்களை கொண்டுவதிலே அனுபவிக்கின்ற கச துன்பங்களை நாங்கள் சொல்ல முடியாது. அவ்வளவு வேதனை துன்பங்களோடு அவர்கள் மிகவும் விரக்தியோடு இருக்கிறார்கள். அந்த வீதியிலேயும் உங்களுடைய கவனம் செலுத்தப்பட வேண்டும். அத்தோடு கிணியா தம்பலாவம் வீதி அமைக்கப்பட்டிருக்கிறது. ஆனால் அந்த வீதியிலே கிணியா பிரதேச செயலகத்துக்கு உட்பட்ட அந்த காணி சுவீகரிக்கப்பட்டவர்களுக்கு அவர்களுடைய நஷ்டகீடு வழங்கப்பட்டிருக்கிறது. தம்பலாவம் பிரதேசத்தில் உள்ள ஏறக்குறைய ஒரு 40 அந்த காணிகளை கொடுத்தவருக்கு இன்னும் நஷ்டகீடு வழங்கப்படவில்லை. அது மக்கள் மத்தியிலே ஒரு வேதனையும் துன்பத்தையும் ஏற்படுத்துகிறது. ஒரு பகுதியில் உள்ள மக்களுக்கு கொடுபட்டு இன்னொரு பகுதி மக்களுக்கு கொடுப்படாமல் இருப்பது அந்த மக்கள் மத்தியிலே ஒரு விசனத்தை ஏற்படுத்தியிருக்கிறது. அந்த விடத்திலேயும் விடயத்திலேயும் அவனுடைய கவனத்தை கொண்டு வந்து அவர்களுக்கு மிக விரைவிலே அந்த நஷ்டத்தை பெற்றுக்கொள்வதற்கு, என்ற எல்லாரும் மிகவும் கஷ்டப்பட்ட மக்கள் அந்த பிரியத்தில் ஒரு நல்ல வீதி அமைய வேண்டும் என்பதற்காக தங்களுடைய பயநிலங்களை தங்களுடைய வீட்டு நிலங்களை அவர்கள் தந்து அதற்கு ஆதரவு தந்தவர்கள் தந்து அவர்கள் அந்த உதவியை செய்திருக்கிறார்கள். எனவே அவர்களுடைய நஷ்டத்தை மிக விரைவிலே பெற்றுக்கொள்வதற்கு அமைச்சர் அவர்கள் உதவ வேண்டும் என்று கூறி அமைச்சர் அவர்கள் எடுத்து வருகின்ற முயற்சிக்கு எங்களுடைய பாராட்டுக்களையும் நல்ல ஆதரவையும் வழங்கி அமைச்சரை பொறுத்தில் அவர் மிகவும் நிதானமானவர். அவரிடத்திலே கூடுதலாக நாங்கள் கூற சிறிதால் கயத்தால் கூடுதலாக வழங்கக்கூடிய ஒரு ஆற்றலும் திறமையும் அவரிடத்தில் உள்ளவர். ஆனபடினால் இந்த கருத்துக்களையும் அவர் கருத்தில் கொண்டு இவைகளை மிக விரைவிலே பூர்த்தி செய்து தருவார் என நம்பி நன்றி கூறி அமர்கின்றேன். நன்றி, வணக்கம்.
கரு கயந்த கருணாத்தில்
கரு நியோஜ்ய காரக சபா சபாபதி துமணி சங்வர்தனேதி பிரவாகனையாய் இத்தாம அத்தியாவசிய சாதகியா ஆர்த்திகையாய் பிரவாகனையாய் அத்தர திபென்னு பகும சமீப சம்பந்தத்தாவியா பிரவாகன பிரஷ்ன விசேஷேன்ம மகாமார்க பத்தியை வடிதீவுனு நொக்கர சங்வர்தனையாக்கன பலாபுரத்து என்ன புழுவாங்க மக்னே. கரு சபாபதி துமணி தெவந்த வியாபாரிக ஆயத்தன தமன்கே ஆயோஜனையான் கிரண்ணி குகிதக்கில தீந்து கண்ண கொட்ட சாமானியன் சலக்கல பலன காரணா கீப்பியாக தீனும் ஏ சந்தாவு தர்ஷக கீப்பேக்கு தீனும் எக்காக் தமை லொஜிஸ்டிக் பர்ஃபார்மன்ஸ் இண்டெக்ஸ் செப்பியும் காரிய சாதன தர்ஷக்கே ஜாத்தியந்தர மட்டமே ஆயத்தன தமங்க ஆயோஜன கிரண்ணி குகைத கீழ தீந்து கனிமிதி ரட்டக செப்பியும் ஹா பாண்ட பிரவாகன சேஷ்டவள தத்திய பிரிபந்தவ சுயாபலன்னே மங்கே கீப்பு தர்ஷக்கே மே தர்ஷகே அத்துலே ரேகுவ வெடக்கரணாக்காரி பிரவாகன பத்திய தத்துவ ஜாத்தியந்தர நெவசேவாவன்கே தத்துவ குரன் பிரவாகன தத்துவ எக்க பாண்டியக் எக்கத்தனக்கிங் பிரவாகனேதி ஏ தீயன்னே கொத்தனதக்கீழ ஊனம முகத்த தனகனீமட்ட புலுவாங்கம திபின தத்துவ மே சியலு கருணு மே தர்ஷகே சகசனவிட்ட பலனோ. சபாபதி துமணி மே தத்துவன் கென அப்படி ரட்டக்கடியிட சீட்டின தனகன அப்பட கிசிலிசகிங்க சத்ருவ என்ன புழுவாங்க மக்னே. எவனிசா அப்பே மகாமார்க பத்தியை வெடிதீவுனு கிரீம அப்பே ரட்டட அது அத்தியாவசிய காரணியாக வெளா திபேன். அப்பே மார்கவல பிரதானம பிரஷ்னியாக தமாய் அப்பே ஜனதாவ துரகமனக் யன்னித் சாமானி கெட்டிகமங் யன்னித் எக்கம மார்கேக வீம ஈட்ட ஹொந்தம நிதசுனக் தமாய் நூரப்பார் நூரப்பாரே கிலோமீட்டர் தெக்கத்துனக் என கிசிம ஹதிசியக் நதி கமங் எனாயத் நூரப்பாரே கமங் கரணும் இவகேம சமஹரவிட்ட நூரட்டையான சமஹரிட்ட அனுராதபுரேட்ட யாபனே டக்வா கமங் கரண துரகமங் எனாயத் மே நூரப்பாரே எக்க விதியட்டம கமங் கரணும் ஏ எனாயட்ட இக்மனிங் என்ன கிரமியாக திபியேத்து அனிக்க அது அப்பே பார்வல்வல வாகன வெடிக்கமனிசா பரபத்தல பிரஷ்னாப்பி தகினோம் போகோ பார்வால்வல ஏக தராகண்ண புருவாங்க மக்னே. போகோ பார்வால்வல கண்டெய்னர் அண்ணித் லொரி பஸ் த்ரீ வீலர் கார் வேன் யத்ருபதி மே ஒக்கோம எக்கம பாரி கமங்கன்னு ஹேட்டி தமை அப்பி தக்கின் எத்தகொண்ட எக்க வாகனியாக பஸ்ஸே தவ வாகனியாக என ஹேட்டி அப்பட தக்கின் லபேனோ. எத்தகொண்ட அனிவாரியம வாகன ததபதியை வெடிவேனோ சபாபதி துமணி ஏக பிரதிபலையாக ஹரியட அனதுரு வெடிவேலா திபேனோ. தென் அப்பி மேவட்ட விசந்தும் லெஸ் அப்பே கிரியல்ல அமதி துமாகி நாயகத்தின் මහනුවර අධිවේගී මාර්ගය හදන්න තීරණය කරලා ඒ වැඩ කටයුතු ආරම්භ කිරීම ඇත්ත වශයෙන්ම ලොකු ජයග්‍රහණයක් හැටියට අපි දකිනවා. අධිවේගී මාර්ග අපි හදන්නේ සභාපතිතුමනි දේශපාලන ආශ්චර්යයන් පෙන්වන්න නෙවෙයි. තවත් අවුරුදු 50ක්වත් එහාට හිතලා සැලසුම් සහගතව තමයි අපි ඒවා හදන්න සැලසුම් සකස් කරන්නේ. මේ මහනුවර අධිවේගී මාර්ගය තමයි ලංකාවේ හැදෙන දුෂ්කරම අධිවේගී මාර්ගය කියලා අපි හොඳින් දන්නවා. මේක ඇතුලේ තියෙන ගුවන්පාලම් ප්‍රමාණය සම්පූර්ණයෙන් කනුවඩින් යන තැන් උදාහරණයක් විදිහට ගත්තොත් ගලගෙදර ඉඳලා පොතුහැර දක්වා ප්‍රදේශයේදී අඩි 300 ඉඳලා අඩි 1200 දක්වා කඳු මාර්ගයකුත් මේකට අහු වෙනවා. විශාල බිංගෙවල් තුනක් මේක ඉදි වෙනවා. ඒ වගේම සාමාන්‍ය භූමි මට්ටමට වඩා ඉහළින් කනුමතින් කිලෝමීටර් 6කට වැඩිය ගමන් කරනවා. ඒ විතරක් නෙවෙයි සභාපතිතුමනි, ඉතාම උසම ස්ථානවලින් පාලම් 14ක් මේ මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදි වෙනවා. ඒ වගේම මේ මහනුවර අධිවේගී මාර්ගයේ ඉදිවන්නේ ඉතාම සංවේදී පාරිසරික කලාප හරහායි. ඒ නිසා මේ පරිසරය ආරක්ෂා කර ගැනීම ගැනත් අපේ රජයේ විශේෂ අවධානය යොමු වෙලා තිබෙනවා. අපි සභාපතිතුමනි දක්ෂිණ අධිවේගී මාර්ගයේ අත්විඳපු ඉතාම අප්‍රසන්න අත්දැකීමක් තමයි ගංවතුරට යට වෙන හැටි දකින්න එක. ගංවතුර කාලට අධිවේගී මාර්ගයක පාට වැහුවා කියලා ආරංචි වෙනවා. ගමන් කරන්න බෑ. ඒවයි හරි ක්‍රමවේදයක් තිබුණේ නැහැ. නමුත් මම ඉතාම ස්තුතිවන්ත වෙනවා අපේ කිරියල් ඇමතිතුමාට. ඉතාම සැලසුම් සහගතව ඉතාම නිවැරදි ක්‍රමයට මේවා සකස් කරන්න කල්පනා කිරීම ගැන. මේ මහනුවර අධිවේගී මාර්ගයේ මුලින්ම ගංවතුර පාලනයට සැලසුම් කරලා ඉදිවෙන්නේ. මේවා විවේචනය කරන එක ලේසි, මඩ ගහන්න පුළුවන්. හැබැයි මේවා හරි විදියට කරන එක තමයි අමාරු කියන එක අපි පිළිගත යුතුව තිබෙනවා. දැන් මේක හුදෙක් පස්පුරවල විතරක් හදන එකකුත් නෙමෙයි. ඒ නිසා මේකේ වියදම් වෙන ඒවත් වෙන ඒවත් එක සංසන්දනය කරලා අර අධිවේගී මාර්ගයට ගිහින් තින්නේ මෙච්චරයි, මේකට ගිහින් තින්නේ මෙච්චරයි කියලා කියනවනම් ඒක නොදන්නකම. ඇත්ත වශයෙන් මේ තරම් දුෂ්කර අධිවේගී මාර්ගයක් මම හිතන්නේ අනාගතේවත් ලංකාවේ හදන්න වෙයි කියලා. ඒ තරම් දුෂ්කරතා මැද්දේ තමයි මේකට වියදම් ඇස්තමේන්තු සකස් කරන්න වෙලා තිබෙන්නේ. අද සභාපතිතුමනි, අපි මේක හදනකොට එක රටකට නතු වෙලා නැහැ. රටවල් කීපයක සහයෝගය ලබා ගන්න අපට පුළුවන්කම ලැබිලා තියෙනවා. එක කොටසක් හදනවා චීනෙන්, තව කොටසක් හදනවා ජපානෙන්, තවත් කොටසක් ඉන්දියාවේ සමාගමෙන්, තව කොටසක් හදනවා ලංකාවේ සමාගමෙන්. මං හිතන්නේ මේ වගේ විදියට අධිවේගී මාර්ග හදලා තිබුණා කියලා මෙච්චර කාලෙ. විශේෂයෙන්ම ජපානයත් සමග අපේ අග්‍රාමාත්‍යතුමා ඒ රටේ අගමැතිවරයත් එක්ක සාකච්ඡා කරලා මේ ණය මුදල ඉතාම සහන පොලී මුදලකට ලබා ගන්න සමත් වුණා. රජයකින් රජයකට දෙන ණය මුදලක් වාගේ සහන පොලී ක්‍රමයට තමයි මේක ලබාගෙන තිබෙන්නේ. වාර්ෂික පොලිය 2.04ට ගන්න. ඉතින් ඒ නිසා මේක අපේ රටට සුවිශේෂ ජයග්‍රහණයක් හැටියට අපි දකිනවා. අපි ණය ගන්නේ ණය ගෙවීමට සැලසුමක් සහිතවයි. හැම රටක්ම සමග ලිඛිතව ගිවිසුම් ගහලා විනිවිද ක්‍රමයකට තමයි අපි මේ කටයුතු සියල්ල සිද්ධ කරන්නේ. ණය ගන්නේ ණය ගත්තේ කොහොමද? කොහෙන්ද ගත්තේ? මොකද්ද පොලිය? ඒගත්තු ණය යොදවන්නේ කොමකටද? ඒවයි ගෙවීම් කළේ මොනවටද? මේ ණය කොපමණ කාලයක් ඇතුළත කොහොමද පියවන්නේ? මේ සේරම විනිවිද විදියට තමයි අපේ රජය කටයුතු කරන්නේ කියලා අපි මේ වෙලාවේ මතක් කරන්න කැමැති. මම විශේෂයෙන්ම සන්තෝෂ වෙනවා අපේ ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා වැනි පරිණත නායකයෙකුට, මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවගේ අසීමිත ජනවර්මකින් පත්වෙච්ච නායකයෙකුට, දීර්ඝ කාලයක් මේ පාර්ලිමේන්තුව නියෝජනය කරපු අධ්‍යක්ෂීම් බහුල නායකයෙකුට අද මේ වගකීම පැවරීම ගැන. ඇත්ත වශයෙන්ම එතුමා ඕන විවේචනයක් කරත් එතුමා හරිදේ හරි විදියට කරන්න මහනුවර ජනතාව වෙනුවෙන් මේකට දැඩි අධිෂ්ඨානයකින් යුතුව ඉදිරිපත් වීම ගැන අපි එතුමාට සුබ පතනවා. අපි එතුමාට කියනවා මේ කටයුත්ත ඔබතුමාගේ නායකත්වයෙන් කොහොම හරි අපේ රටට දායාද කර දෙන්න කියලා. අද මේක එක පැත්තකින් මම දකින්නේ සභාපතිතුමනි අධිවේගී මාර්ගයක් ඉදිවීමක් හැටියට විතරක් නෙමෙයි. මේක තව විදිහකට සංහිඳියාවට අවශ්‍ය පදනම නිර්මාණය කිරීමක් වෙනවා. විවිධ පළාත්වලට මිනිසුන්ට යන්න එන්න පුළුවන් පහසුකමක් මේකෙන් ඇති වෙනවා. දැන් කොළඹ ඉඳලා අද නුවරට ගමන් කරනකොට පැය කීයක් අපි පාරේ ඉන්න ඕනද කියලා තමුන්නාංශය හොඳට දන්නවා. දැන් මේක හැදුවහම නුවර ඇයට කොළඹෙන්නත් කොළඹ ඉඳලා නුවරට යන්න විතරක් නෙමෙයි දකුණු පළාතේ ඉන්න අපිටත් අද තියෙන මේ අධිවේගී මාර්ග පද්ධතිය එකකට එකක් සම්බන්ධ වුණහම අපට දවස් දෙකක්වත් ඉඳලා දළදා වැඳගෙන ආපු අපේ පළාත්වල මිනිසුන්ට පැය කීපයක් ඇතුළත නුවරට ළඟා වෙලා දළදා වහන්සේ වැඳ පුදාගෙන පැය කීපයකින් එහෙම නැත්නම් දවසක් ඇතුළත ඒ ගමන ගිහින් එන්න පුළුවන් කමකුත් ලැබිලා තියෙනවා. ඉතින් ඒ නිසා ඔබතුමා ඔළුව වරනවා මගේ කාලය අවසානයි කියලා. ඒ නිසා මම ඔබතුමාට කියන්න ඉඩ දෙන්නේ නැතුව මම කතාව අවසන් කරන්නම්. මේ අධිවේගී මාර්ගය අපේ රටට ලොකු ආශිර්වාදයක් වෙනවට කිසිම සැකයක් නැහැ. තව තව අධිවේගී මාර්ග අපේ රටට අවශ්‍ය වෙලා තියෙන යුගයක අපි පසු වෙන්නේ. ඒ නිසා ජනාධිපතිතුමාගෙත් අගමැතිතුමාගෙත් ආශිර්වාදය ඇතුව අපේ ලක්ෂ්මන් කිරියල් ඇමතිතුමා අද අධිවේගී මාර්ගයක් නුවරට හදනවා විතරක් නෙමෙයි අද හැම ගමකම අපේ මැතිවරණ කොට්ටාසවල දියුණුවට ගම්බද ජනතාවගේ යහපත වෙනුවෙන් විශාල මුදලක් හැම ආසනයකටම ලබා දීලා එතුමා කරන මේ සේවය අගය කරමින් ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. කවුරු මොන විදියට මේවා විවේචනය කරන්න හැදුවත් ඔබතුමා එකක්කට යට වෙන්න එපා. හරි දේ නිවැරදි විදියට කරලා ඔබතුමා ඉතිහාසගත වෙනවා. මහනුවරට අධිවේගී මාර්ගය හදපු ඇමතිවරයා වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් මගේ වචන ස්වල්පය අවසන්
කරනවා. ඔබ ස්තුති කරු කනක කෙරත් විනාඩි 5යි.
දරු මුලාසනද්ද සභාපතිතුමනි, අද විශේෂයෙන්ම මේ අවස්ථාවේ සභාව කල්තබන යෝජනාවක් හැටියට මේ මහමාර්ග අධිවේගී මාර්ග පිළිබඳව සාකච්ඡාවට ගන්න එක ඉතාමත් වැදගත් කාරණයක් හැටියට අපි දකිනවා. ඉතින් අපි කියන්න ඕනේ කාරණේ තමයි ප්‍රථමයෙන්ම මේ අධිවේගී මාර්ගයට අපි විරුද්ධ නැහැ. මේ අධිවේගී මාර්ගය හැදෙන තරමට අපි එදා කිව්වා වගේ මේ මාර්ග අවශ්‍යතාවය තුළින් තමයි රටේ ආර්ථිකය ශක්තිමත් වෙන්නේ. ඒ නිසා එදා පසුගිය රජය මාර්ග හදනකොට එක පැත්තකින් මේවා රත්තරන් වලින්ද හදන්නේ කියන අය අදහන්න තියෙන්නේ. ඒවා ප්ලැටිනම් එහෙමත් නැත්නම් දියමන්ති වලින් හදනවද කියලා තමයි අහන්න තියෙන්නේ. ඒ වගේම කිව්වා එදා මේ මාර්ග හදන්නේ කණ්ඩද කියලා. නමුත් අද තත්ත්වය තමයි මේ මාර්ගත් කණ්ඩ පටන් අරන් තියෙනවා. ඒක තමයි අද තියෙන චෝදනාව. ඉතින් අද විශේෂයෙන්ම මේ මහමාර්ගය පිළිබඳව නොයෙකුත් චෝදනා අපේ ඇමතිතුමාට එල්ල කරා. ඉතින් මට තියෙන මේ කෙටි කාලය තුළදී අපේ ඇමතිතුමාට චෝදනා කරන්න යන්න අවස්ථාව කරගන්නෑ. නමුත් ඇමතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා. විශේෂයෙන්ම ඔය කරපු චෝදනාවලට ඔතුමා නොයෙකුත් පිළිතුරු දෙන්න කටයුතු කරා වගේ මේ අපේ ප්‍රදේශවල ඉන්න අසාධාරණයට ලක් වෙලා ඉන්න මේ වන්දි නොගෙවන ජනතාව වෙනුවෙන් යම් කිසි විදිහකට ඒ සඳහා මැදිහත් වෙලා කටයුතු කරයි කියලා. ඉතින් විශේෂයෙන්ම අපි මේ අධිවේගී මාර්ගය අපේ බලාපොරොත්තු වුණේ අපේ ප්‍රදේශවලට මහනුවරට වගේම කෑගල දිස්ත්‍රික්කයට රඹුක්කන ප්‍රදේශයට අපිට ඒ තුලින් අපේ ප්‍රදේශවල ප්‍රවාහන පද්ධතිය වගේම අපේ ආර්ථිකයේ ශක්තිමත් වෙයි කියන බලාපොරොත්තු ඇතුව තමයි එක වකවානුවකදී එක අවස්ථාවකදී රඹුක්කන අධිවේගී මාර්ගයේ පියුසුමක් නැති වුණාම අපි ඒ පිළිබඳව කතා කළා. ඒ පිළිබඳව අපි අපේ යෝජනාව ඉදිරිපත් කළා. අපි රඹුක්කනට පියුසුමක් ලබා ගත්තේ එක පැත්තකින් මේ රටේ ආර්ථිකයේ ශක්තියක් වන සංචාර කර්මාන්තය විශේෂයෙන්ම පින්නවල අලියනතාගාරයේ තියෙන ප්‍රදේශයක් හැටියට අපේ කෑගල්ල දිස්ත්‍රික්කයේ තියෙන එකම පියුසුම් මාර්ගය අපි රඹුක්කනට ලබා ගන්න. එතකොට අපි එදා ඒ ජනතාවට එදා පොරොන්දු වුණා ඒ අවශ්‍ය කරන එදා වටිනාකම ඇති මුදල වටිනාකම ලබා දෙන්න. නමුත් අද වෙනකොට ඒ තත්ත්වය වෙනස් වෙලා තියෙනවා. මේ ව්‍යස්ථාපිත වන්දිය එමත් නැත්නම් චක්‍රලේඛනයේ 2016 දී ලබා දුන්න ප්‍රමාණයට වඩා 2017 වෙද්දී ඒ ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. විශේෂයෙන්ම කියන්න ඕනේ අර 17 වෙනි වගන්තිය යටතේ ලාක් කමිටුවට ගියාපුවාම එතනින් හම්බුන් නැතුණාම ලාක් කමිටුවට ගියාපුවාම ඒකෙත් 2016 ලැබුණ ප්‍රමාණය 65%ක් නම් ඒකෙකුත් 15%ක් තමයි අද 2017 දී සමහරක් අයට වන්දි ලැබිලා තියෙන්නේ. ලැබෙන්න ඒගොල්ලන් ඒ ගණන් කරලා තියෙන්නේ. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ එක එක වෙලාවට සර්කියුලර්ස් වෙනස් වෙනවා, චක්‍රලේඛන වෙනස් වෙනවා. ඒ තුලින් සමහරක් වෙලාවට එක ගමකට ලැබිලා තියෙන ප්‍රමාණයට වඩා සියයට පහළවක් පමණ අඩු වෙලා සියයට පහළවක් නෙමෙයි සියයට හතලියක් පමණ අඩු වෙලා තමයි අනිත් ගමට ලැබෙන්නේ. එතකොට මේ ගම් අතර පවා ගැටලුවක් ඇති වෙලා. දරු ඇමතුමනේ මට විනාඩි 5යි තියෙන්නේ කතාව විරුණාට පස්සේ පුළුවන් නම් පිළිතුරක් දෙන්න. මොකද නැත්තම් මේ කාලය නැති වෙලා යනවා. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම කියන්න ඕනේ කාරණේ තමයි මේ වන්දි මුල්ල දෙන ආකාරයේ පිළිබඳව වැඩ ඒ ක්‍රියාත්මක කරන ආකාරයේ පිළිබඳව විශාල ගැටලු ප්‍රමාණයක් තියෙනවා. සමහරක් අයට අසාධාරණ වෙලා තියෙනවා. සමහරක් අයට නෙමෙයි බොහෝ අයට අසාධාරණ වෙලා තියෙනවා. සමහරක් වෙලාවට බලෙන් ගිහිල්ලා චෙක්පත දෙනවා. ඊළඟට ඒ චෙක් එක ලබා නොගත්තොත් ඒගොල්ලන්ට මුදල් ලැබෙන්නේ නැති වෙයි කියන බය නිසා ඒ චෙක්පත ලබා ගන්න කටයුතු කරලා තියෙනවා. ඊළඟට අනිත් පැත්තෙන් බලද්දී මේ වසර ගණනාවක් දැන් එදා අපේ පසුගිය රජයේ ආරම්භ කරපු දවසේ ඉඳලා ඒ පසුගිය රජයේ මේ ඉඩම් හොයලා ඒ ඉඩම් පිළිබඳව තක්සේරු කරන්න පටන් ගත්තා දවසේ ඉඳලා ඒ සංවර්ධනය කරන්න ඒ ඉඩම්වල ගෙවල් හදන්න සංවර්ධනය කරන්න එහෙමත් නැත්නම් තමන්ගේ වගාවන් කරගෙන යන්න එපා කියලා නවත්තලා තියෙනවා. ඉතින් මේ තත්ත්වය තුළදී අද වෙනකොට තමන්ගේ ජීවන මාර්ග කඩා වැටලා තියෙනවා. ඒ අනෙකුත් අවශ්‍යතාවයන් කඩා වැටලා තියෙනවා. මේ තුළින් මේගොල්ලන්ට යම් කිසි විදිහක වන්දි මුදලක් ඒ සඳහා ලබා දෙන්නත් පුළුවන් නම් ඒකත් ඉතාමත් වැදගත්. ඉතින් ඒ කාලය තුලදී ඒ තමන්ට ලැබුණ නැති වුණ මුදල් ප්‍රමාණය ඉතාමත් විශාල මුදලක්. ඒ වගේම තමයි සමහරක් වෙලාවට සමහරක් අයගේ නිවස පමණයි තියෙන්නේ. සමහරක් අයට නිවස සහ ගෙවත්ත තියෙනවා. ඒකේ වගාවන් කරගෙන ඉඳලා තියෙනවා. නමුත් අද වෙනකොට ඒ ලැබෙන වන්දි මුදලින් තමන්ට නිවසක් තමන්ට ඉඩමක් සහිත නිවසක් නැමෙයි. අඩුම තරමේ පර්චස් 10ක් ඇතුළත ගෙදරක් හදාගන්නවත් බැරි තත්ත්වයට මේ වන්දි මුදල ඉතාමත් කුඩා වන්දි මුදලක් ලක්ෂ 15 සමහරක් වෙලාවට ලක්ෂ 20ක් විතර අඩු ප්‍රමාණයක් තමයි ලැබෙන්නේ. ඒ නිසා මේ පිළිබඳව මැදිහත් වෙලා අඩුම තරමේ මේ සඳහා යම්කිසි ඉඩමක් හොයලා දෙන්න පුළුවන් රජයේ ඉඩමක් ලබා දෙන්න මේ කණ්ඩායමට සමහරක් අයට ඉතාමත් දුගී දුප්පත් විදිහට ජීවත් වෙන කණ්ඩායමක් ඒගොල්ලන්ට ඒ ලැබෙන මුදලින් අලුතෙන් නිවාසයක්වත් හදාගන්න බැරි තත්ත්වයක තියෙනවා. ඉතින් ඒගොල්ලන්ට අඩුම තරමේ ඉඩමක් ලබා දීලා රජයේ ඉඩමක් ලබා දෙන්න පුළුවන් නම් ඒකත් වැදගත්. ඉතින් ඒ සඳහාත් ඔබ සියෝද
කරු මන්ත්‍රීතුමා කාලය අවසන්.
ඒ මැදිහත් වෙන්න කියලා ඉල්ලීමක් කරනවා. ඒ වගේම තමත් සමාජ ගැටලු රාශියක් ඇති වෙලා තියෙනවා. දරුවන්ට විශේෂයෙන්ම දරුවන් එක තැනක ඉඳලා අනිත් තැනකට ප්‍රදේශයට ඇද්දි පාසලට ඇතුළත් කිරීමේ ගැටලුවක් තියෙනවා. අද මේ තියෙන සමාජයේ තත්ත්වය නිසා පාසල ඇතුළත් කරගන්න බැරි වෙන නිසා ඒ සඳහාත් මැදිහත් වෙලා ඒ ප්‍රදේශයේ තියෙන ළඟම පාසලට කොයි ප්‍රදේශයේ හිටියත් සමහරක් වෙලාවට රඹු කරන ප්‍රදේශයේ ඉඳලා ඒගොල්ලන් කුරුණෑගල පැත්තට යනවා ජීවත් වෙන්න. එහෙම වුණාම මේ ළමයාට ඒ දරුවාට යම්කිසි පාසලක් හොයලා දෙන එකත් මහිතන්නේ රජයේ මැදිහත් වෙලා කටයුතු කරයි කියන බලාපොරොත්තුව තියෙනවා. ඒ වගේම තමයි ආබාධිත පුද්ගලයන් සඳහා ලබා දෙන වන්දි මුදල ඉතාමත් අඩු කරලා තියෙනවා. ඉතින් මේ පිළිබඳවත් ඔබතුමා මේ පිළිබඳව හොයලා බලන්න. ඒ වගේම තමයි අර අධිවේගී මාර්ගයේ සමහරක් වෙලාවට එකම ඉඩම දෙපැත්තට කැඩිලා නමුත් වන්දිය දෙපැත්තටම ලැබෙන්නේ ඒ ඉඩමට ලැබෙන්න එකම අයිතිකාරය තියෙන්නේ. ඉතින් සමහරක් වෙලාවට ඒ ඉඩමෙන් ප්‍රයෝජන ගන්න බැරි තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඉතින් මෙවැනි ආකාරයේ මේ වන්දි ගෙවන වැඩසටහන
බොහොම ස්තුතියි මන්ත්‍රීතුමා.
තියෙනවා ඔබතුමා විශේෂයෙන්ම මම හිතන්නේ අනිත් ප්‍රදේශවලට සමහරක් වෙලාවට නැති වෙන්න ඇති. නමුත් රඹුකන ඒ තියෙන ගැටලු ටික විසඳීම සඳහා කටයුතු කරන්න මොකද ලාක් කමිටුවෙන් ඒ වැඩසටහන වෙන්නේ ඔබතුමා සර්කියුලර් එකක් යවලා තියෙනවලු. ඒක 65 ඉඳලා 15 දක්වා අඩු කරේ මන් දන්නේ ඇයි කියලා. ඉතින් ගමක් අතර ගම් දෙකක් අතර එවැනි ආකාරයේ ගැටලුවක් ඇති වුනහම ඒක ලොකු
හොඳයි
ප්‍රශ්නය නිසා මේ පිළිබඳව සොයා බලා කටයුතු කරන්න කියලා
කරු මන්ත්‍රීතුමා
ස්තුතියි.
බොහොම ස්තුතියි.